මහාපි පදෝපම සූත්‍රය මේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 28 වෙනි සූත්‍රයේ පළවෙනි පොතේ තියෙන්නේ. එතකොට මේ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ සවත් නුවර ජේතවනාරාමයේ අනේපිඩු සිටානන්ගේ ආරාමයේ වාසය කරනකොට සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතනවා. භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ යම්සේ පොළොව මත පිට හැසිරෙනා වූ පාද සහිත සතුන්ගේ යම්කිසි පාදයෝ වෙද්ද මේ හැම පාදයක්ම මේ ඇතාගේ පාදය ඇතුළත තියෙනවායි කියලා. ඇතුළත් වීමට පැමිණෙනවා. මොකද අලියාගේ කකුල ගොඩාක් විශාල නිසා ඒ කකුලට ඇතුළත තමයි මේ අනිත් සියලුම පාදයන් පවතින්නේ. එතකොට මේ අලියාගේ පාදය ඇතාගේ පාදය අග්‍රයි කියලා කියනවා. මේ විදිහට බලුවා. ඒ වගේ මේ ලෝකේ යම් තාක් වූ කුසල ධර්මයක් තියෙනවද ඒ සියලු ධර්මයන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ සංග්‍රහයට වෙනවා, ඒකට ඇතුළත් වෙනවා. එතකොට ඒ කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍ය කියන ආර්ය සත්‍ය හතරට ඇතුළත් වෙනවා මේ ඕනම කුසල ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ අපි බලනවා නම් මේ සප්ත බොජ්ජංගේ පංච මේ අපි දැන් උපාදානස්කන්ධය ගැන කල්පනා කරනවා. කල්පනා කළා ඉවත් වෙන්න බලනවා. එතකොට මේ යම් වූ ආකාරයකට මේ ඉහළ වූ කුසලයක් යම් ආකාරයකට කෙනෙක් වඩනවාද මේ ධාතු මනසිකාරී කිරීමෙන් හරි වෙන ඕනම දෙයක් ධර්මයක් භාවිතා කිරීමෙන් ඒ සියලුම කුසල ධර්මයන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් වෙනවා කියන එකයි මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒක මහා විශාල මේ ස්ටේට්මන්ට් එකක්, හරි විශාල මේ පාඩයක් තමයි මේ දෙය. ඒ කියන්නේ සෑම ධර්මයක් මේකට ඇතුළත් කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඒ තරම්වත් විශාලයි. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා නැවත්නි දුක්ඛ ආර්ය සත්‍ය කවරේද කියලා. එතකොට ජාතිය දුකයි. ජාතිපි දුක්ඛා. ජරාපි දුක්ඛා. මරණම්පි දුක්ඛා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා. යම්පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං සංකීතේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛයි. කියන්නේ ජාතිය දුකයි, ජරාව දුකයි, මරණීය දුකයි, ශෝක වැළපීම, කායික දුක, මානසික දුක, දුම්නස, දැඩි ආයාස, මේ ඔක්කොම තමන්ට අවශ්‍ය දේවල් නොලැබීම, මේ සියල්ලෝ මේ උපාදානස් පංච උපාදානස්කන්ධයම කෙටියෙන් කියනවනම් මේක ඇලීම දුකයි කියන එක තමයි මේ දේශනා කරන්නේ. ඉතින් මේ කොටස බැලුවොත්ින් කෙනෙකුට පේනවා කොයිතරම් මේකම විශාලද කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරන්නේ නැහැ මේක ටිකක් දීර්ඝ වශයෙන්. දැන් ජාතිය කියන එක අපි බලන්න ගත්තොත්ින් අපිට මේ මිනිත්තු 30කින් 40කින් පැය භාගකින් මේ පැයකින් මේක බලලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ජාති දුකයි කියන එක. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්ින් දැන් අපි ජාතිය ගුවම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ එක එක තැන්වල අපි ඉපදෙනවා. අපි අපායේ ඉපදෙනවා, තිරිසන් ලෝකේ ඉපදෙනවා, പ്രേත ලෝකේ ඉපදෙනවා, ඊළඟට මනුස්ස ලෝකේ ඉපදෙනවා, දිව්‍ය ලෝකේ ඉපදෙනවා, බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. එතකොට ඉපදෙන්න තියෙන ওই විදිහට ওই ලෝක ටික තමයි. එතකොට දැන් අපි බැලුවොත් එහෙම අපායේ ඉපදීම කියන එක ඒ දැන් බාලපඬිත් සූත්‍රය එහෙම අහලා තිනවනම් ඒ බාලපඬිත් සූත්‍රයේ ඉතින් තම් පේන කොච්චරම් දුකක් ඒ අපායේ ඉපදීම කියන එකේ තියෙනවද කියන එක විවිධාකාර විදිහට තථාගතයන් වහන්සේ විස්තර කරනවා, විස්තර කරලා දේශනා කරනවා. මේ තථාගතයන් වහන්සේ කොහොම මහන්සිලා විස්තර කරත් මේ අපායේ තියෙන දුක්ඛය විස්තර කරලා ඉවර කරන්න බැරි කියලා. ඇත්තම කියනවනම් මට පුළුවන් වෙලා තියෙනවා මගේ මේ අතීත භවයන් මෙනෙහි කරන්න. මේකෙදි මම මගේ අපායේ ඉපදීම එකක් මම මෙනෙහි කරලා තියෙනවා. ඒ බැලුවම හරි පුදුමාකාර දේවල් වෙන්නේ හිතන. ඒ මේ අතේ තියෙන මස් ඒ සත්‍යයන් එම ගලවනවා. කෑලි කෑලි වලට ගලවනවා. මේ මගේ වම් අත ගත්තාම මේ රවුමක් වගේ එකක් දාලා ඒකෙන් එන සහිතව ඒක කරකෝල ඒ මස් ටික ගලවලා ඒ මේ සල්ෆියුරික් ඇසිඩ් වගේ දෙයක් දාලා මේ ඇටේට වෙනකම් මස් අයින් කරලා ඊට පස්සේ මේ ග්ලව්ස් එක ගලවනවා වගේ මස් සම්පූර්ණයෙන් හැමත් එක ඒ ගලවලා අන්තිමට අත කඩලා දානවා. ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම ඔය ඒ මම ඊට පස්සේ ඔකේ වැඩ කරා. ඒකේ මේ ඉතට්ටු තුනක වාගේ තැනක් ඒ මං ඉන්න තැන හරියට මේ චේන් එකක් එහෙම තියෙනවා. ඒ චේන් එකෙන් තමයි උඩ කාමරවල දොර ඇරෙන්නේ. උඩ ගත්තාම මේ යකඩ පත්ච්ච යකඩ යකක් උඩ මේ මිනිස්සේ කකුල් දෙකේ සත්‍යය අපායේ ඉන්න තියෙන සත්‍යයන්ගේ කකුල දෙක තියලා තියෙනවා. මේක ගිනි ගන්න තත්ත්වය එකක්. එතකොට මේ සත්‍ය හරියට දඟලනවා මේක උඩ ඉන්න. මේක උඩ ඉන්න දඟලනවා මේ මේක රත් වෙලා තිබුණාට මොකද වැටුනහම එයා දකින්නවා එයා වටින්න ගිනි වලට කියලා. ඒ දෙවෙනි කාමරේ තියෙන මහා ගිනි ගොඩක් ඒක ගින්දර මේ බ්ලෝ වෙනවා. ඒක වැදුනහම මෙයා ගිනි ඇවිදිනවා. දෙවෙනි කාමරේට එනකොට ඒ පුද්ගලයාගේ අර හුළඟෙන් මේ පුද්ගලයාගේ අර ගින්න හරි වේගෙන් දවනවා. මම ඉන්න හරියට එනකොට ඒ පුද්ගලයාගේ ඇට ටික විතරයි තියෙන්නේ. එතකොට ඒ ඇට ටික මේ ඒ ඇසිඩ් වාගේ එකක් තිනෝ ඒ ගොල්ලට තමයි වැටෙන්න තියෙන්නේ. ඉතින් මටත් රස්සාවක් වගේ තිබුණා. ඒක තමයි මේ අර ඇට ටික අර දඬුවම් ගුණාට පස්සේ ඒ ඇට ටික අර සල්ෆියුරික් ඇසිඩ් වාගේ ඒ ගොල්ලට ඇදලා දාන්නේ. ඒ වගේම මම දැකලා තිනෝ ඔය අවිචි මහා නරකාදී ගත්තාම මේ සත්වයන් එතන ඉපදිනවා. ඒ ඉපදිනකොට ඒ ඉපදිනවත් එක්කම ඒ කියන්නේ එතන තියෙන මහා ගිනි ගොඩක්. ගිනි ගොඩක් කියන්නේ මේ ගස් දැවෙනවා වගේ දෙයක් නෙමෙයි. මේ මහා පොළොවම එතන ගිනි ගන්නවා. පුදුමාකාර දෙයක් එතන තියෙන්නේ. මේ හරියට මේ අර අපි කියන එක ලාවා වගේ කියලා. ඒ වගේ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මහා විශාල ප්‍රදේශයක ඔක තියෙනවා. ඔතන ඉපදෙන සත්වයා එක පාරටම ඇඹරිලා යනවා. හරියට මේ ලී කෑල්ලක් අපි හොඳ සැර ගින්දරකට දැම්මහම පිච්චිලා යන්නේ අර එකපාරටම ඇඹරිලා අන්න ඒ වගේ මේ ශරීරයත් එක්ක ඇඹරිලා එතනම මැරෙනවා. ආයිත් එතනම ඉපදෙනවා. මේ වගේ මහා දුක්ඛ ස්කන්ධයක් තියෙන තමක් තමයි මේ අපාය කියලා කියන්නේ. ඒව දැක්කම මිනිසෙකුට හිතෙනවා කවදාවත් කිසිම මිනිසෙක මෙතෙන්ට නොඒවා කියලා. කිසිම සත්‍යෙ මෙතෙන්ට නොඒවා කියන කරුණාව තමයි ඇති වෙන්නේ මේවා දේවල් දැක්කම. එතකොට දැන් මේ අපි මේ කතා කරන්නේ මේ අපාය इति මහා විස්තරයක් තියෙනවා. බාලපඬිත් සූත්‍රයේ බලුවොත් හොඳට බලා ගන්න පුළුවන් කොයිතරම් දේවල් තථාගතයන් වහන්සේ විස්තර කරලා තියෙනවද කියලා. ඊළඟට දැන් අපි තිරිසන් ලෝකී ඉපදෙනවා. අපි තිරිසන් ලෝකේ සත්‍යයන් ඉපදුනාම දැන් අපි බලන්න මේ මිනිස්සෙක් මේ අපි දැන් වෙන රටක හරි ලංකාවේ හරි ඉන්නවා. ඒ ඉන්නකොට මේ මිනිස්සු හරි බයෙන් ඉන්නේ. අපි ওই දොරවල් ලගුළු දාගෙන වහගෙන අපි ඉන්නේ බොහොම බයෙන්. මොකද අපි මේ බඩු අරගෙන ආවි කියලා. මේ බඩු මුට්ටු අරවත් මෙවල් ගෙන ආවි කියලා. අපි බොහොම මේ දුක් මේ පරිසම් වෙලා ඉන්නේ. අර සතා බය වෙලා ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරන් බලන්න තමන්ගේ මේ බය කොයි ආකාරයේද කියලා කල්පනා කරලා බලන්න අර සතා කොයි තරම් බයකින් ඉන්නවද කියලා. ඒ සතා බය වෙලා ඉන්නේ මොකටද? ඒ සතාගේ ශරීරය තමයි අනිත් සත්වයන් ගන්න. එතකොට මේක කොච්චර බයක්ද කියන එක බලන්න. මේක හරි දුකක්. මේ දුක හා සමාන වූ බයක් තවත් නැහැ. එතකොට දැන් මේ අපිට පේනවා මේ අපාය මේ තරම් දුකයි. මේ තිරසන් ලෝකේ මේ තරම් දුකයි. ඊළඟට ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ ගත්තාම මහා විශාල ශරීරයක් තියෙනවා. හරි උසයි පෙළක් වලට තට්ටු දෙකක් විතර උස තියෙනවා. තට්ටුවක් තට්ටු දෙකක් විතර. ඒ ඇඟ ඔළුව හරි කෙට්ටුයි. මේ බඩ හරි එහෙම හරි විශාලයි. මේ මීටරයක් දෙකක් විතර තරමට මහා විශාලයි බඩ කියන හරි එහෙම ගත්තාම. හයියෙන් යන්න බැහිමින් යන්නයි පුළුවන්කම තියෙන්නේ. ඒ පෙළක් අය. ඒ කියන්නේ කට පොඩි හින්දා හරිම දුකක්. මොකද මේ ආහාර කියන එක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රේත ලෝකයේ තියෙන තත්ත්වය. ඊළඟට මනුස්ස ලෝකේ බලන්න කොයි තරම් දුකක් තියෙනවද කියලා. මනුස්ස ලෝකේ ඉපදිලා මේ ශරීරයක් ලබාගෙන අපි මේකට කවන්න ඕනි, පවන්න ඕනි, නාවන්න ඕනි, මේකට ආහාර හොයන්න රස්සාවට යන්න ඕනි, ඒවා ගෙනල්ලා උයන්න ඕනි, ගේන්න ඕනි, උයන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඉතින් නිින්දට දාලත් එතනත් මේ එකක් නැහැ. මොකද එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට හරවන්න ඕනේ. ඉරියව්ව මාරු කරන්නේ මේ දුක නිසා. එතකොට මේක මෙහෙම දීර්ඝ වශයෙන් අපිට බැලුවහම අපිට පේනවා දැන් අපාය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, මේ මනුස්ස ලෝකේ මේ විදිහට දුකයි කියලා. මේ වගේම මේ තරම් දුක නැති වුණත් ඒ දිව්‍ය ලෝකවල ඒ වී ආකාරෝ දුකයන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අහලා තියෙනවා මේ සත්‍යයන් මේ දිව්‍ය ලෝකේ මේ සුරාසුර සංග්‍රහමේ පවතිනයි කියලා. එතකොට ඒ වගේ බැලුවාම එතකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් එහෙනම් එහි යුද්ධයක්වත් තිබුණා නැත්නම් එහෙම දුකයි කියලා. ඒ වගේම තමයි බලන්න විශාල කාලයක් තුළ අපි යම් වූ සුඛයක් විඳගෙන ඉඳලා ඊට පස්සේ එකපාරට මේක කැඩිලා අපාය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, මනුස්ස ලෝකයේ යන්න වෙනවනම් ඒකත් මහා විශාල දුකක් නේද කියන එක බලන්න. මේ ආකාරයට මේ අනිත්‍යභාවය නිසා ඇතිවෙනා වූ දුක්ඛයන් මේ තැන්වල තියෙනවා. ඉතින් මේක තවත් විස්තර කරගෙන යන්න පුළුවන්. දීර්ඝ වශයෙන් විස්තර කරගන්න පුළුවන් මේ මනාපික අරමුණු හේතු කොටගෙන ඇතිවෙනා වූ ප්‍රශ්නය ධර්ම කාරණා ගොඩාක් සහිතව පැහැදිලි කරන්න පුළුවන්. මේ විදිහට මේ තණ්හාව නිසා අපිට මේ ඇති වෙන දුක්ඛේ කොයිතරම්ද කියලා. ඉතින් මේ අපි මේ කතා කරන්නේ ජාති කෙටියෙන්. ජරාව බැලුවම කොච්චර දුකද? ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස මේ විදිහට කොයිතරම්ක් මේ වෙනස් වීම හේතු කොටගෙන කොයිතරම්ක් දුක්ඛයක් තියෙනවද කියන එක කල්පනා කරලා බලන්න. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය ඇලීම දුකයි කියන එක පංච උපාදානස්කන්ධය බැලුවාම රූප උපාදානස්කන්ධය අපි රූපයන්ට ඇලෙනවා. වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහ. එතකොට දැන් අපි දන්නවා මේ රූපයන් තියෙනවා. සරුත් මහරහතන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ රූපස්කන්ධය කියන එක මොන ආකාරයේද කියලා. මේ රූපස්කන්ධය සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙනවා. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටසෙන් හැදිලා තියෙනවා. එතකොට පඨවි ධාතුවේ තියෙන්නේ මේ තද ගතිය කියන එක. ආපෝ ධාතුවේ තියෙන්නේ වැగిරෙන ගතිය කියන එක. තේජෝ ධාතුවේ මේ උෂ්ණත්වයේ පවතින, මේ රසණයේ පවතින, මේ ස්වභාවය තියෙනවා. වායෝ ධාතුවේ මේ ගමන් කරන ස්වභාවය තියෙනවා. එතකොට දැන් පඨවි ධාතුව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එවත්නි පඨවි ධාතුව කවරේද? පඨවි ධාතුව අධ්‍යාත්මිකත්වෙම බාහිරත්වෙම. අධ්‍යාත්මික පඨවි ධාතුව කොමක්ද කියලා දේශනා කරනවා. එතකොට මේ තමා පිළිබඳව තමා නිසා පවත්නා වූ තද පරිසෝ සතර මහා භූතයන්ගෙන් හටගත් යම් සිද්ධාර්මයක් තියෙනවද? ඒ කියන්නේ අපේ තියෙන මේ කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දණුපු සිවිය, ඇලදිව, පෙනහැල්ල, අතුණු අතුණු වහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර කියන මේ කොටස් සියල්ලම මේ තද ගතිය තියෙන දේවල්. එතකොට මේවා තමයි මේ අභ්‍යන්තර වූ දේ කියන්නේ. ඊළඟ මේ වගේම මේ දේ තියෙනවා මේ බාහිරව. එතකොට අභ්‍යන්තරව පඨවි ධාතුව තියෙනවා, බාහිරවත් අපිට පේනවා මේ එළියේ තියෙනවා මේ කෙස්ලොන් නියදත් මස්සම් ඕවාගේ දේවල් අපිට පේනවා. අන්‍ය සත්‍යයන්ගේ ඒ විදිහටම අපිට පේනවා. එතකොට මේ පඨවි ධාතුව අභ්‍යන්තර වේවා බාහිර වේවා මේ දෙකම එකයි. නම් ඒ වෙනසක් නැහැ. ඒ කියන්නේ මේක හොඳට ගන්න මනසට මේ එළියේ තියෙන කෙසුයි මගේ මේ ඔළුවේ තියෙන කෙසුයි අතර වෙනසක් ඇත්තේ නැහැ. දෙකම කෙස්. පඨවියයි තියෙන්නේ. එතකොට දැන් කෙනෙක් කෙස්සොලට ඇලිලා තියෙනවා. දැන් අපි මේ අපේ සංඥාවන් උඩ නිසා අපි ගාක් වෙලාවට මේව අල්ලගෙන ඉන්නවානේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ටිකට හොඳට සලකනවා. ඒක ගැන බොහොම මනාපකමක් තියෙනවා. ඔය කෙස් ගස්න් බැරිලාවත් බත්තිගානක තියෙනවා දැක්කොත් චීය තියලා අයින් කරනවා. ඒ කියන්නේ අර අපේ වැරදි සංඥාවක් තමයි අපේ තියෙන්නේ. කියන්නේ අපේ පළවෙනි සංඥාව ඔළුවේ තියෙනකොට ඒක හොඳයි කියලා තියෙනවා නම් අර පිඟානේ තියෙනකොටත් ඒක හොඳ වෙන්න ඕනේ. අර පිඟානේ තියෙනකොට ඒක වෙනස් වෙනවා කියන්නේ අර වැරදි සංඥාවක් තමයි ඔළුවට තියෙන්නේ. ඊළඟට දැන් අපි කෙනෙක් කියනවා නම් අර ඔළුවේ තියෙන එක හරි කියලා එහෙමනම් පිඟානට අපිට කීය කියන්න බෑ. පිඟානේ කියන එක හරි කියනවා නම් අර ඔළුවේ තියෙන එකට හොඳයි කියන්න බෑ. අන්න ඒ වාගේ මේක වැරදි සංඥාවක් තියෙනවා කියන එක කල්පනා කරන්න. ඉතින් මේකේ තියෙන්නේ අර අසුභ වූ මේ සංඥාව තමයි ඒක තියෙන්නේ. ඒ අසුභ සංඥාව වෙනකොට මේ අපිට සුභයි කියන සංඥාවන් තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේක අභ්‍යන්තර බාහිර වශයෙන් බැලුවහම මේ දෙක කඩා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අර එළියේ තියෙන කේ යථා ස්වභාවය තමන්ගේ ශරීරයේ තියෙන කොටසට දැම්මාම ඔන්න පේනවා එළියේ තියෙන එක ජරාව නම් ඇතුළේ තියෙන එකත් ජරාවයි කියලා. එතකොට මේ විදිහට බැලුවහම අපිට පේනවා මේ එළියේ තියෙන කෙස් ගහ මගේ නෙමෙයි වගේම එහෙමනම් මගේ මේ ඔළුවේ තියෙන කෙස් ගහත් එනම් මගේ නෙමෙයි. මොකද දෙකම පටවියයි කියන එක. අර සමානත්වතාවය හොඳට පවත්තන්න ඕන. දෙකම පටවිය කියන එක. එතකොට තමන්ගේ ඔළුවේ එකයි අනිත් අයගේ ඔළුවේ කියන එකයි දෙකම එකයි. ඒක දෙකම සමාන වූ පටවිය. මේ විදිහට බලන්න ලොම් වලටත් තමන්ගේ ලොමුයි අනුන්ගේ ලොමුයි දෙකම එකයි පටවියයි කියන එක. මේ විදිහට සම්පූර්ණයෙන් බලාගෙන ගියාම දැන් අන්තිමට අසූචි ගැන කතා කරනවා. අසූචි ගත්තාම තේ අසූචිත් පටවිය. තමන්ගේ ශරීරයේ තියෙන එකත් පටවිය. කෙස් වලටත් අපි පටවියයි කියන. එමනම් කෙසුය සූචී ගත්තාම තමන්ට පේනවා මේ දෙකේම තියෙන පටවියයි කියන එක. අර සමානත්වතාවය පැවැත්වුවාම අර යම් කිසි දෙයක් ගැන ඇල්මක් තියෙනවද අර අසූචි වලට යම් කිසි අකමැත්තක් හෝ ඒක ඇල්ලීමේ නැති ස්වභාවයක් තියෙනවද? ඒ සංඥාව නිසා අනිත් සංඥාව කැපිලා යනවා. ඒ අපි කෙස් වලට යම් කිසි ඇල්මක් පැවැත්වෙනවද අර අසූචි වලට විරුද්ධත්වයක් පවතිනවද? කෙස් වල ඇල්ම හේතු කොටගෙන අසූචි සම්බන්ධෙනුත් අර තියෙන පටිගේ බොහොම අකමැත්ත කියන එකත් ඒක වෙනස් වෙලා යනවා. මේක පටවියයි කියන සංඥාව විතරක් පවතිනවා. මේ තථාගතයන් වහන්සේ මේ වෙන සූත්‍ර දේශනාවල දේශනා කරනවා හරියට මේ හරකෙක්ගේ හමක් ගත්තාම උල් 100කින් අපි ඇද්දොතින් මේම 100 පැත්තකට අර මැද්දේ රැලි නැතුව රබාන වගේ අර රැලි නැතුව හොඳට තියෙන්නේ. අන්න ඒ වගේ මේ සංඥාව අපි බොහෝම තදට පවත්වන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් මේ පඩවිය පොළොවේ ගත්තාම පොළොවේ තියෙනවා මේ කඳු තියෙනවා පල්ලම් තියෙනවා. එතකොට මේ කඳු පල්ලම් එහෙම මොකුත් නැතුව පටවියයි කියන එක අර රබාන වගේ පටවියයි කියන එක අර දිගටම පැවැත්වුවාම අර එක එක දේවල් වලට අරමුණු සිත යන්නේ නැතුව පටවියයි කියලා අරගෙන පටවියෙන් සිත අයින් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මේ බාහිර එකයි අභ්‍යන්තර එකයි දිහා බලලා මේක මගේ නොවේ, මේ පටවි ධාතු මම නෙමෙයි මගේ නෙමෙයි කියලා. නේතම් මම නේසෝ හමස්මි නා මේසෝ අත්තාති කියලා මේක සම්පූර්ණයෙන් ඒ තමා නෙවෙයි කියලා ඒ පටවියෙන් අපි හිත බැහැර කරනවා, ඉවත් කරනවා. මේක හරියින් දක්ෂයි. මෙතන මේ භාවනාව කෙනෙක් හරියට පුරුදු කරා නම් මෙතන බොහෝම ඉහළට ධානයන්ට යනවා. පටවි ධාතුව යම් කිසි කාලයකදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේක මේ කිපෙනවා කියලා. මේ ලෝකේ මේ පටවි ධාතුව කියන එක සම්පූර්ණයෙන් මේ කිපීමක් ඇති වෙනවා. ඉස්සර මේ එක එක කාලවලදී මේ ලෝකෙ විනාශ වෙන කාලවලදී ඒවා කිපිලා විනාශ වෙලා යනවා. දැන් අපි දැනටත් දන්නවා මේ ඒර්ත් ක්වේක් වගේ දේවල් ඇතිවීමෙන් ඇති වෙන ස්වභාවය අපි දන්නවා, මේක කැඩිලා යන හැටි දේවල්. ඒ වගේ මේක කාලයක් තියෙනවා. සරියුත් මහරහතන් දේශනා කරනවා මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා, සම්පූර්ණයෙන් නොපෙනී යන ස්වභාවයට පත් වෙලා යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ওই ඉරහතක් එහෙම පායලා මේක මේ දූවිල්ලවත් ඉතුරු වෙන්නේ නැතුව විනාශ වෙලා යනවා කියලා. එතකොට ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ පෘථුවිය වගේ මේ බාහිර පටවි ධාතු මේ විදිහට විනාශ වෙලා යනවා නම් මේ අභ්‍යන්තරයේ තියෙන මේ කුඩා වූ මේ ශරීරය ගැන මේ මොකද්ද කතාව කියලා. ඒ කියන්නේ මේක මගේ කියලා, මගේ කියලා, මම වෙමි කියලා ගැනීමක් මොකද්ද කියලා මේ සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා, පෙන්නනවා. ඒ කියන්නේ මේ මහා පෘථුවිය කැඩිලා බිඳිලා යනවා නම් මේ කුඩා වූ මේ ශරීරය, මේක තැදිලා තියෙන මේ පටවි ධාතුවෙන් නම් මේ පටවි ධාතුව මේක අවුරුදු 100ක් 200ක් විතර පවතින, 100ක්වත් පවතින නැති තත්ත්වයේ තියෙන එක. මේක ගැන මේ මෙතන හොඳ ලස්සන වචන තුනක් තියෙනවා, අහන්තිවා, මමන්තිවා, අස්මිතිවා කියලා. අහන්තිවා කියලා කියන්නේ මේ අජ්ජත් සංයෝජනය තමයි අහන්ති කියලා කියන්නේ. ඒ කියන්නේ මමය කියලා අධ්‍යාත්මික සංයෝජනයක් තියෙනවා. මමයි කියලා කියන්නේ අධ්‍යාත්මික සංයෝජනයක්. මමන්තිවා කියලා කියන්නේ බාහිර සංයෝජනය. ඒ කියන්නේ මාගේ කියලා අපි ගැනීමක් තියෙනවා බාහිරවල. දැන් මේක සිද්ධ වෙන්නේ මේ කාමයත් එක්ක. කාමය කියන එක තමන්ගේ ශරීරයට යදුවටින් එහෙම, අභ්‍යන්තරයට යදුවටින් එහෙම, අපි බැලුවටින් එහෙම මේ කාමය කියන එක අපේ ශරීරයට වැළුවොතින්, අපේ අභ්‍යන්තරයේට යෙදුවොතින් අපිට ඇති වෙනවා මේ මමය කියලා. මේ අහන්ති කියලා කියන්නේ එකයි මේ අභ්‍යන්තර වශයෙන් අපි මම කියන හැඟීම ඇති වෙනවා. අපි බාහිර වස්තුන් අපි කාර්, කුකුළු, බල්ලෝ, හරක් ආදී වශයෙන් ඒ දේවල් ගැන යෙදුවොතින් එහෙම මගේ කියලා දේ ඇති වෙනවා මේ බාහිර සංයෝජනය. එතකොට මේ අභ්‍යන්තර සංයෝජනීය බාහිර සංයෝජනීය ගැන තමයි මේ සරියුත් මහරහතන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් මේ නිසාම තමයි අපිට මේ අස්මිති, මම කියලා හැඟීම ඇති වෙන්නේ. මේක මේ දෘෂ්ටිනේ ඇති වෙන්නේ, මේ මගීය කියලා දෘෂ්ටියක්, මමයේ කියලා දෘෂ්ටියක්. ඉතින් ඒ අනුව තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මේ විදිහට කල්පනා කරලා බලලා මේක මේ මගේ මමයේ කියලා ගැනීමක් ඒක කරන්න වටින්නේ නැති කියන එකයි පෙන්නන්නේ. මනින්ම පවතිනකොට මේ පුද්ගලයෙකුට කවුරු හරි හාමුදුරු නමකට කෙනෙක් මේ වණිනවා නම්, ආක්‍රෝෂ පරිභව කරනවා නම්, එතකොට මේම බලනකොට මේක මේ සෝත ස්පර්ශයෙන්, ඒ කියන්නේ කනේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ඒ පුද්ගලයා අපි තුන් කෑ ගහනවා කියලා. ඒ කෑ ගහනකොට මේ හටගත් ආ වූ ඒ දුක් වේදනාවක් තමයි මෙතන තියෙන්නේ. මේක ඉපදිලා තියෙන හේතු රහිතව නෙමෙයි. ඒ කියන්නේ හේතුවක් තියෙනවා මෙතන. මොකද්ද හේතුව? අර ස්පර්ශය තමයි හේතුව. දැන් අපිට කවුරු හරි කෙනෙක් වණිනවා නම් අපිට මොකක් කොම්ම සිද්ධ වෙන්නේ නැහැ. මේ කනට නිකන් අර තරංගයක් ඇවිල්ලා මෙතන මේ සද්දයක් ඇති වුණා විතරයි. ඒකෙන් මොකක් කොම්ම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒකේ හේතුවෙන් අපි මේ එකක් හදාගෙන, මේ ස්පර්ශය හේතු කොටගෙන අපි එකක් හදාගන්නවා. ඒ හදාගෙන තමයි මේ අපි මේ බොහොම මේ පුද්ගලයාට විරුද්ධව ඉතින් දේවල් ඇති යන්නේ අපේ මනස. එතකොට මේක දන්න පුද්ගලයාට මේක මේ වේදනාව අනිත්‍යයි කියලා දන්නවා නම්, කියන්නේ කනයි සද්දයයි නිසා අපිට ඇති වෙනවා මේ සෝත විඥානය. ඒ සෝත විඥානේ ඒ තුනේ එකතු තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය හේතු කොටම අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාවෙන් දැනගෙන ඒ නිසා අපිට චේතනාවක් නැති වෙනවා. ඒ දෙකින් තමයි චේතනාව නිසා සංස්කාරයන් වෙනවා. මේ සංස්කාරයන්ගෙන් තමයි මේ විඥාණය හදන්නේ. ඉතින් මේක කෙනෙක් දන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් මේ මේකට මේක ගැන එලවන්නේ නැතුව අර සබ්දිය ගැන එලවන්නේ නැතුව එයාගේ මේක ධාතුයේ කියන එකට මනසට පවත්වලා ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේතරලා කතා කරන්නේ පඨවි ධාතුව කියන එක. එතකොට මේ පඨවි ධාතුව ගැන කල්පනා කරලා මේ පඨවි ධාතුවේ සම්පූර්ණයෙන්ම මේ සබ්දය කියන්නේ මේක නිසා ඇතිවෙච්ච මේ දේ කියලා ඒව හදපු දේවල් නේ. ඒ කියන්නේ derived qualities කියලා කියන්නේ මේකේ අර පඨවිය ආපු තේජෝ වායු පට වලින් හැදිලා තමයි ওই ශබ්ද ගන්ධ ඒ වගේ දේවල් තියෙන්නේ. එතකොට මේ ධාතුයේ කියන එක කෙනෙකුට අල්ලගත්තොත් මේ මොහොතේදී අනේ පුද්ගලයාට මේක නිශ්චය වශයෙන් මේක ධාතුයි කියලා වෙලා ඒ අරමුණේ පිටලා ඉන්න පුළුවන් ධාතුයි කියන එක. එතකොට ඒ පුද්ගලයාට කවුරු හරි මේ කියන්නේ ගල් කැට වලින් ගහනවද අතින් පහර දෙනවද ඒ ආදි වශයෙන් කරනකොට මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේ කියලා දේශනා කරලා තියෙනවායි කියලා. මේ හොරු මේ කෙනෙක්ව මේ කීතකින් දෙපැත්තකට අල්ලන තියෙන කීතකින් මෙහෙම දිගට අතපය හැම කපනවද ඒ තරහ ගන්නවනම් සිත දුෂ්‍ය කරගෙන සත්ත තරහ ගන්නවනම් ඒ පුද්ගලයා මේ බුද්ධ ශාසනය ගෙනියන පුද්ගලෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරන් කියන ධර්මය පවත්වන පුද්ගලෙක් නෙමෙයි කියලා. එතකොට එහෙම කල්පනා කරලා මේ පුද්ගලයාට ඒගොල්ලෝ ගහපුවාවේ මේ කියලා මේක ඉවසගෙන මේ සා බුද්ධ ශාසනය මම පවත්වනවායි කියන එක කල්පනා කරගෙන ඉන්න එකයි මේ පුද්ගලයා කළ යුත්තේ. ඉතින් මේ බුදුහාමුදුරන්ව මෙහෙම සිහි කරනකොට ධර්මයේ සිහි කරනකොට සංඝයා සිහි කරනකොට ඒ හාමුදුරුවන්ට මේ කුසල නිස්සෘත වූ මේ උපේක්ෂාව ඇති වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා මේ සංවේගියට පැමිණෙනවා. මම බුදුහාමුදුරුවෝ සිහි කරනවා, ධර්මයේ සිහි කරනවා, සංඝයා වහන්සේ සිහි කරනවා. මට මෙච්චර සිහි කළත් මට මේක හරි අලාභයක්. මොකද මගේ සිත මේ එකඟතාවයට පත් වෙන්නේ නැහැ. මේක නිසා මේකෙන් ගැලවිලා යන්නේ නැහැ. මේක මට මහා අලාභයක් කියන එක, මේ අහපත් තත්ත්වයක් කියන එක ඒ පුද්ගලයා කල්පනා කරනවා. ඒ කියන්නේ මේ හරියට නම් ගත්තාම තථාගතයන් වහන්සේ සිහි කරනකොට ඒ මේ කුංගාම මේ බෞද්ධ කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට කෙනෙකුට කුංගාම පේන දෙයක්. ඒ තථාගතයන් වහන්සේ ගැන සිහි කරනකොට ඒ පුද්ගලයාගේ සිත බොහොම තදින් මේ විදිහට යන්න ඕනි. ධර්මයේ සිහි කරනකොට සංඝයා වහන්සේලා සිහි කරනකොට පොද රහතන් වහන්සේලා ඒ අනුදැන වදාරපු රහතන් වහන්සේලා මේ විදිහට බැලුවහම සිහි කරනකොටම මේ අරවයින් අයින් වෙලා අර ශ්‍රද්ධාව හේතු කොටගෙන අර ප්‍රශ්නේ ගැලවිලා යන්න පුළුවන්කම ඇති වෙන්න ඕන. නමුත් සිහි කරනකොට එහෙම වෙන්නේ නැත්නම් එයා බොහොම විදිහට දුක් වෙනවා. මගේ මේ මම මේව කල්පනා කරනවා එක වෙන්නේ නැති කියලා. ඉතින් මෙතන හරි බුද්ධ උදාහරණයකුත් තියෙනවා. මේ ලේලිය මාමන්ණිය දැක්කහම අර එක පාට තියෙනවනි අර මේ 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 ටිකක් අර වෙනසක් ඇති වෙනවනි සංවේගයකට පැමිණලා. අන්න ඒ වාගේ මේ සිහි කරනකොට ඒ පිහිටන්නේ නැත්නම් එයා ඒක ගැන සංවේගයකට පැමිණෙනවා කියලා. එතකොට මේක යහපත් නෑ කියලා. හැබැයි මේක සිහි කරන වෙලාවේදී ආගේ සිත බැරි වෙලාවත් අර කුසල නිස්සෘත උපේක්ෂාවට උපේක්ෂාවට ගිහිලා ඉන්නවද එයා බොහොම සතුටු වෙනවා. මෙහෙම නම් දැන් මේකෙන් ගැලවුණායි කියලා. ඇත්තම කියනවා නම් ඒ හොඳට බලන්න ඔය යම්කිසි දෙයක් කෙනෙකුට ධාතුයි කියලා බලා ගන්න පුළුවන් වෙනවා නම් කවුරු හරි බනිනකොට හරි ඒ වගේ වෙලාවට සිත දිනු කරලා ධාතුයි කියලා බලා ගන්න පුළුවන් වෙනවා නම් ඒ වෙලාවෙම ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ අර ධාතුයි කියන එක විතරයි මෙයාට මේව වෙන්නේ අර වෙන කිසිම දෙයක් නැහැ. එතකොට අර පුද්ගල සංඥාවක් දිස්සේ ගමන් කිරීම වෙන්නේ නැහැ. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ මේ ආපෝ ධාතුව කවරේද කියලා දේශනා කරනවා. මේ ආපෝ ධාතුව අධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා කියලා. එතකොට අධ්‍යාත්මික ආපෝ ධාතුව ඇවිල්ලා මේ අපේ මේ ශරීරයේ තියෙනවා. මේ පිත්ත, සෙම, සැරව, ලේ, දාදිය, මේද තෙල, කඳුළු, උරුණු තෙල, කෙල, සොට්ටු, සඳ මිදුළු, මුත්‍රා කියන මෙතන 12ක් තියෙනවා. මේ 12 තමයි මේ අපේ අභ්‍යන්තරයේ තියෙන මේ ආපෝ ධාතුව වෙන්නේ. ඊළඟට මේ බාහිරව ආපෝ ධාතුවක් තියෙනවා. එතකොට බාහිරයේ අපි දන්නවා මේ විදිහටම මේ කෙල සොට්ටු අපි දැන් පාරේ දැකලා තියෙනවා. මේ ලේ තියෙනවා, මේ කෙල තියෙනවා, ආදී දේවල් මුත්‍රා තියෙනවා, මේ විදිහට තියෙනවා. එතකොට මේ දෙක අතර වෙනසක් නෑ. අර මෙතෙන්දිත් අර සමානත්වතාවය පවත්වන්න ඕනේ බාහිර එකයි අභ්‍යන්තර එකයි. බාහිර එක මගේ නෙමෙයි වගේම මේක මේ අභ්‍යන්තරේ එකක් මගේ නෙමෙයි. අර සමාන කිරීමෙන්ම තමයි මේ මගේ නෙමෙයි කියන එක ගන්න පුළුවන් වෙන්නේ. අර ඉස්සෙල්ලම සිත අල්ලන්න බාහිර එකට. බාහිර බිම තියෙන එක ඒක මගේ නෙමෙයි කියන හැඟීම කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්. එතකොට ඒ සංඥාව හොඳට පවත්තන ඊට පස්සේ ඒ සංඥාවෙන් තුන් මේ අභ්‍යන්තරයක බලන්න. එතකොට දැන් පිටර් කෙනෙක්ගේ වැක්කිරලා තියෙන ලේක ඔන්න මගේ නෙමෙයි කියලා ගන්නවා. ඊළඟට තමන්ගේ ඇතුලේ තියෙන ලේත් මගේ නෙමෙයි කියන එක අර විදිහටම බලන්න. අරක මගේ නෙමෙයි නම් මේ දෙකම එකමාකාර වූ ධාතුවක් නම් ඒ ධාතු සමානත්වතාවයේ උඩ තමන්ට පේනවා මේ ඇතුලේ තියෙන එකත් එනම් ඒ ගුණියම තමයි කියලා. ඒක මේ විදිහට මේ සිත පවත්තන. එතකොට ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ මේක නිසා මේ ගැන මේ පුද්ගලයා කලකිරිනවා කියලා. මේ ආපෝ ධාතුවට ආපෝ ධාතුවේ සිත පඳන්නේ නැtei කියලා. මේ බාහිර ආපෝ ධාතුව කිපෙනවා. මේ බාහිර ආපෝ ධාතුව දිනුවාම මේ ගම් දොරවල් යට කරගෙන මේ ගලාගෙන යනවා. මේ ජලය වැඩි වෙලා අපි දන්නවා මේ දැන් කාලෙත් ඉතින් ඔය දියර මේ ජල ගලුම් ඇති වෙන්න පටන් ගත්තාම කොච්චර කාලම් ප්‍රදේශයන් යට වෙලා යනවද කියලා. ඉතින් දැන් මේක මේ යොදුන් 200 300 ඔය විදිහට මෙහෙම මේ විදිහට තියෙන එක මේ කාලයක් ගිහිල්ලා මේක සිදෙන්න පටන් ගන්නවා. මේක සිදෙන්න පටන් ගත්තාම ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙහෙම අඩුවෙලා ගිහිල්ලා එහෙම කාලයක් තියෙනවායි මේ සරියුත් හාමුදුරුවෝ දැකලායි කියන්නේ නොදකන මේක කියන්නේ. මේ විදිහට මේ ජලය හිඳලා ගිහිල්ලා මේ අන්තිමට ගත්තාම මේ පුරුෂයෙක්ගේ මේ ඇඟිල්ල මේ නියපොත්ත මේ තෙමන්න තරමටවත් වතුර නැති තත්ත්වයට මේක බහැගෙන යනවායි කියලා. අඩුවෙලා යනවායි කියලා. එමෙති කාලයක් එහෙම වෙනවා කියලා. එතකොට එහෙම කාලයක් වෙනකොට මේ කල්පනා කරන්න ඕනේ මේ බාහිර දේ මේ ආකාරයෙන් නම් මේ අභ්‍යන්තරේ මේ මිනිස්සේගේ ශරීරයේ තියෙනා වූ මේ කුඩා වූ මේ ලේය කෙල ආදී දේවල් ගත්තාම මේක ගැන කවර කතාවක්ද මේකත් ඒ විදිහටම සම්පූර්ණයෙන්ම හිඳිලා නැති වෙලා යනවා කියන එක කල්පනා කරන්න ඕනේ. එතකොට මේකේ මේ අනිත්‍යතාවය කියන එක කල්පනා කරලා අර මේ අභ්‍යන්තර ආපෝ ධාතුයෙන් තමන් ඉවත් වෙනවා. එතකොට මෙතෙන්දිත් අර ඉස්සෙල්ලා කිව්වනේ අර බනිනව කවුරු හරි එහෙම බනිනවා නම් එහෙම වෙනවා නම් අපි කල්පනා කරනවායි කියලා මේ පුද්ගලයා මේ සබ්දේ නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. මෙතෙන්දිත් ඒක මේ කෙටියෙන් උඩ ගියලා තියෙන්නේ මේ කොටසේ දාන්නේ නැතුව මේ විදිහට මේ කල්පනා කරනකොට මේ ආපෝ ධාතු හා සම්බන්ධ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේ ආපෝ ධාතු සම්බන්ධ දෙය මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව, මේ ස්පර්ශයෙන් නිසා ඇති වෙන සංඥාව, මේ ඒ නිසා ඇති වෙන චේතනාවන්, ඒකින් ඇති වෙන විඥානය. එතකොට මේවා මේ එකක්වත් මේ ධාතු වශයෙන් සලකනවා ඇරෙන්න වෙන යම් කිසි දෙයක් වශයෙන් සලකිය යුතු දෙයක් නෙමෙයි. ඒක ධාතු වශයෙන් බලලා ඒකෙන් අයින් කරගන්න ඕනේ කියන එක. එතකොට කවුරු හරි ගැහුවා වුණත් බැන්නා වුණත් අපි තුන් කාට හරි කෙල ගැහුවා කියලා එහෙම කළත් මේ කෙනෙක් ඒක ගැන ගැටුමක් ඇති කරගන්නේ නැතුව මේ සිත පවත්වන්නට ඕනේ. එතකොට දැන් අපි බැලුවේ මේ ආපෝ ධාතුව ගැන. එතකොට දැන් මේ ආපෝ ධාතුව මේ විදිහට විනාශ වෙනවායි කියලා දැකලා එතකොට මේකේ අපි සම්පූර්ණයෙන් මේ මනස අයින් කරන්න ගන්නවා. මනස අපි සිත අයින් කර ගන්නවා. මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා මේ දෙයින් අපි ඉවත් කරන්න පටන් ගන්නවා. ඊළඟට දැන් මෙතෙන්දි පෙන්නනවා මේ බුදුහාමුදුරුවෝ සීකරම අර ඉස්සෙල්ලා විදිහටමයි මේක යන්නේ. ඉතින් බුදු මේකේ මේ තමන්ගේ සිත එකඟ වෙන්නේ නැත්තම්, උපේක්ඛාව පවතින්නේ නැත්තම් අර බුදුහාමුදුරුවෝ මෙනෙහි කරාම, ධර්මයේ මෙනෙහි කරාම, සංඝයා වහන්සේලා මෙනෙහි කරාම පවතින්නේ නැත්තම් මෙන්න මේ පුද්ගලයා ඒක ගැන දුක් වෙනවා. අනේ මට මේක හරිම අලාභයක්. මට මේ බුදුහාමුදුරුව මෙනෙහි කරාට මට මේකෙන් අයින් වෙන්නට හම්බුනේ නැtei කියන එක. හැබැයි බැරි වෙලාවත් එහෙම බුදුන් දාම සංඝ මෙනෙහි කරනකොට ඒ පුද්ගලයාගේ සිත අර උපේක්ෂාව සහිතව පිහිටනවද, ඒ පුද්ගලයා ඒකෙන් බුදුආගාර විදියට සතුට වෙනවා. මේ උපේක්ෂාව මතුල පවතිනවායි කියලා. ඊළඟට තේජෝ ධාතුව ගැන සරුවිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. මේ තේජෝ ධාතුව අභ්‍යන්තර වෙනවායි, බාහිර වෙනවායි කියලා. එතකොට අභ්‍යන්තර තේජෝ ධාතුව තමයි මේ තමන්ගේ මේ ශරීරයේ තුල මේ ආහාර දිරවන ඇති කරන මේ අපේ උෂ්ණත්වයක් තියෙනවා මේ ශරීරයේ, රසණයක් තියෙනවා. මේක හීට් කියලායි කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකෙන් දැන් අපේ මේ ආහාර දිරවීම, තැවීම, මේ තසවීම කියන දේ කියනවා. අපි මේ වයසට යන්නේ මෙන්න මේ තේජෝ ධාතුව නිසාම තමයි. එතකොට මේ අධ්‍යාත්මකව තියෙන තේජෝ ධාතුව මේක. ඊළඟට මෙතන තියෙනවා මේ බාහිර තේජෝ ධාතුව. බාහිර තේජෝ ධාතුව අපි දන්නවා මේ පුෂ්පයස් එහෙම ඇති වෙනවා, ඒ ගිනි ගන්නවා, ඒ වගේ තියෙනවා ඒ තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවයි මේ අභ්‍යන්තරයේ තියෙන තේජෝ ධාතුවයි එක වෙනසක් නැහැ. මේක දෙකම එකයි කියන කර සමානත්වතාවය අර ඉස්සෙල්ලා බැලුවා වගේම ඒක පවත්වන්නට ඕනේ. ඒ සමානත්වතාවය බලලා කල්පනා කරනවා අර එළියේ තියෙන දේ මගේ නෙවෙයි වෙනවා වගේම මේ අභ්‍යන්තරයේ තියෙන මේ දේ මගේ නෙමෙයි කියලා මේ සිත තමන්ගේ මේකෙන් අයින් වෙනවා. මේක මේ නී තමම නීසෝ හමස් නාමීසෝ අත්තාති කියන්නේ මම තමා නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මේ තමා නෙමෙයි කියලා මනස මේකෙන් හපුලවලා ඉවත් කරගන්න. ඒ ප්‍රඥාව මේක දැනගන්න ඕනේ. එතකොට සරත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා එක කාලෙකදී මේ බාහිර තේජෝ ධාතුව කිපෙනවා කියලා. මේ එහෙම කාලයක් වෙනවමයි කියලා. ඒ එහෙම වුණාම මේ ගම් දවනවා. නියම් ගම් මේ හැම දෙයක්ම දවන විනාශ කරලා දානවා. ඒක සූත්‍ර දේශනාවක තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඉරවල් හතක් පායලා. මේ සම්පූර්ණයෙන් මේ පොළොව ගිනි අරගෙන මේ මොනක්වත් ඉතුරු වෙන්නේ නැතුව මේ මේ දූවිලි වාගේ මේ නැති වෙලා යනවා. මේ බ්‍රහ්ම ලෝකෙට පවා මේක පිච්චෙන රස්නේ දැනෙනවායි කියලා ඒ කාලේ වෙනකොට. ඒ තරම් දුරකට මේක යනවායි කියලා. එතකොට මේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ සම්පූර්ණයෙන් මේක නැති වෙලා යනවා. ඒ එහෙම කාලයක් ඇතුළතින් පස්සේ මේ පුද්ගලයන්ට මේ පවන් සලා ගන්න මේ දෙයක් නැති තත්ත්වයටපත් වෙනවායි කියලා. ඒ තරම් තත්ත්වයකට මේකේ මේ 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 පිහාටකින් වාගේ දෙකින් තමයි මේ අපි මෙහෙම කරන්නේ කියලා. ඒ තරම් මේ කියන්නේ මේ තේජෝ ධාතුවේ සම්පූර්ණයෙන් නැති වෙලා විනාශ වෙලා ගියාට පස්සේ ඊළඟට මේකේ අනිත්‍යභාවය මේ විදිහට බලන්නේ කියලා දේශනා කරනවා. ඊළඟට සරත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුවක් දැන් ඉතින්දී අර ඉස්සෙල්ලා වගේම මතක තබා ගන්න අර කෙනෙක් ගැහුවට බැන්නට සරකලාට අර ඒ විදිහට මේ කතාව නැවතත් මතක් කරගත්තොතින් මේ ඒ පුද්දලයා ඒ ගැන කිපෙන්නේ නැතුව මේකේ මේ ධාතුව වශයෙන් විතරක් මනස පවත්තන උපේක්ඛාව පැවතිය යුතුයි කියලා. ඊළඟට මේ සරත් මහ රහතන් වහන්සේ මේ වායු ධාතුව ගැන කතා කරනවා. වායු ධාතුවේ මේ අභ්‍යන්තර වායු ධාතුවක් තියෙනවා, බාහිර වායු ධාතුවක් තියෙනවා. අභ්‍යන්තර වායු ධාතුව තමයි මේ තමන්ගේ ශරීරය තුළ පවත්නා මේ වාතය කියන එක. ඒ කියන්නේ මේතන ගන්න මේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් මෝෂන් කියන එකයි. ඒ කියන්නේ මේ එහාට මෙහාට චලිතය වෙනවා, ගමන් කරන ස්වභාවය. දැන් අපේ ශරීරයේ තියෙනවා මේ හුස්ම හුලං උඩට යනවා, පහතට යනවා, මේ බඩේ තියෙනවා, ඔය විදිහට ගමන් කිරීමක් තියෙනවා. ඒක ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ මේ වායු ධාතුව. බලන්න මේ ධාතුන් වල අපි හරියට ඇලිලා ඉන්න. දැන් බලන්න කවුරුත් ඔය හුස්ම ගන්න එකට කොච්චර ඇලිලාද තියෙන්නේ කියලා. මේ වායු ධාතුවට අපි පුදුමාකාර විදිහට ඇලිලා තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ මේ වායු ධාතුව. දැන් අපි දන්නවා මේ වාහනේ ලොවුන්ට මිනිස්සු හයියෙන් ගමන් කරනවා. මේ වේගයෙන් ගමන් කරනවා. ඒවයි ඇලීමකුත් තියෙනවා. එතකොට දැන් මේ අභ්‍යන්තර වායු ධාතුවයි ඒ වගේම මේ බාහිර වායු ධාතුවක් තියෙනවා. අපි පේනවා මේ එළිය සුළඟ මේ එහාට හමාගෙන යනවා, මෙහාට සමාගෙන යනවා. එතකොට අර බාහිර එක හොඳට බලලා ඒක මගේ නෙමෙයි කියලා බලලා ඒ වගේම තමයි මේ අභ්‍යන්තරයේ අපිට පවතිනා වූ මේ වායු ධාතුව. ඒ කියන්නේ අපි හුස්ම ගැනීම පිටකිරීමවත් ඒක මගේ කියලා එහෙම ගන්නෙ නැතුව මේක අපි අයින් කරන්න ගන්නවා. මේක මගේ නෙමෙයි, මම නෙමෙයි කියලා. එතකොට මේ වායු ධාතුව මේ විදිහට මේ කලප වෙනවා. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේක කාලෙක මේ වායු ධාතුව කිපෙනවා. මේ වායු වදු කිපෙන කාලයක් වෙනවා. ඒ කිපෙන කාලේදී මේ ඔය ගම් නගර ජනපද ඒව හැම එකේම ඉතින් ඒ වායු ධාතු විසින් ඔය ගලෝගන යනවා. හැමදේම ගලෝගන යනවා. එක එක ಜಾති එකක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ. මේ වහලවල් ගලෝග වෙනවා. අපි දන්නවා ඉතින් සුළුසුළං ආවම වෙන්නේ අන්න ඒ වාගේ. ඒතර මෙතනත් ඉතින් මමය මගේ කියලා ගැනීමක් කරන්න නැතුව අපි ඉන්නට ඕනේ. මේක දැන් අපි තීරුම් අරගෙන මේකේ අනිත්‍යභාවයේ තීරුම් අරගෙන මේ අපි මේ කුඩා වූ මේ ශරීරයේ මේ හුස්ම ගැනීම පිටකිරීමක් මේ කුමක් කතා කරනවද කියන එකයි මේ සරියුත් මහ රහතන් වහන්සේ පෙන්නන්නේ. ඒතර අහන්තිවා මමන්තිවා ආස්මිතිවා කියන එක මෙතෙන්දෙත් පෙන්නනවා. මේ අභ්‍යන්තරයට අපි අල්ලගෙන මේ අහන්තිවා කියන එක අභ්‍යන්තර සංයෝජනය එහෙම පවත්වන්නේ නැහැ. ඒ වගේම මමන්ති කියන්නේ අර බාහිර සංයෝජනෙ, බාහිර වූ වායු ධාතුව, ඒකත් අපි අල්ලගන්නේ නැහැ. මේවා නිසා ඇතිවෙන්නා වූ මේ අස්මිති කියන එක, මම කියන එක, ඒකත් ගන්න නැතුව මේක ඉවත් කරනවා. එතකොට මෙතෙන්දිත් අර විදිහටම මේ හාමුදුරු කෙනෙකුට මේ ආක්කෝස පරිභව කරනවාද මෙහෙම මේක මේ සද්දයෙන් ඇතිවෙච්ච දෙයක් කියන එක කල්පනා කරලා ඒ ස්පර්ශය හේතු කොටගෙනයි මේක හටගත්තේ. ඒ බව තේරුම් අරගෙන ඒකෙන් යම් සු වේදනාවක් ඇති වෙනවද? ඒකෙන් ඇතිවෙනා වූ සංඥාවක් තියෙනවද? ඒකෙන් ඇතිවෙනා වූ යම් කිසි චේතනාවක් සහ චේතනාව නිසා සංස්කාරයක්. ඒ සංස්කාරය නිසා ඇතිවෙන විඥානයක් තියෙනවද? මේ සියල්ලම අනිත්‍යයි කියලා දැකලා ඒ පුද්ගලයා ඒ අරමුණේ, ඒ කියන්නේ ධාතුයි කියන අරමුණේ සිත පහදනවා. ධාතු වශයෙන් මෙසේ ඉන්නවා කියන එකයි සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ. අපි එහෙම තමයි ඉන්නට ඕනේ කියන එක. ඉතින් ඉතින්දී සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා අර ඉස්සෙල්ලා වගේම අර කැබ් මේ ගල් කෑලි අර මේ වයින් කෙනෙක් යම් කිසි ආකාරයකට ගහනවද ඒ පුද්ගලයා අර ඒවා ඉවසගෙන ඉන්නවා. මොකද අර සරිත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මේ අපි අතපයක් කපද්දිත් ඒ පුද්ගලයා මේ යම් කිසි දූෂිත සිතක් ඇති වෙනවද, ද්වේෂයක් ඇති වෙනවද, ඒ බුදුහාමුදුරන්ගේ ශාසනය කරන කෙනෙක් නෙමෙයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ගැන නැවතත් මෙනෙහි කරලා සංඝයා වහන්සේලා ධර්මයේ ගැන මෙනෙහි කරලා මේ විදිහට අර ඒකෙන් අයින් වෙලා, ඒ කියන්නේ මේ අර විදිහ පවත්වන්නේ නැතුව, ද්වේෂයක් පවත්වන්නේ නැතුව අර ධාතුයේ කියන එකම පවත්වාගෙන ඉන්නවනම් අන්න ඒ පුද්ගලයාට ඒක විශාල ලාභයක්. එහෙම නැත්නම් අර එහෙම වුණේ නැත්නම් ඉතින් අලාභයක් තමයි. ඒ කියන්නේ සිහි කරාම අයින් වෙන්න බැරි නම් ඒ කියන්නේ අර ඒ දියුණුවක් වෙලා නැති කියන එක. එතකොට දැන් ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මෙහෙම කෙනෙක් පවත්නවා නම් මේ පුද්ගලයා මේ බුද්ධ ශාසනය බොහෝ කොට පැවැත්වුවයි කියලා බලන්න. මේ ධාතු හතරින් මේ විදිහට ධාතුයේ කියලා පවත්වන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනය බොහෝ ප්‍රමාණයක් පැවැත්වුවයි කියන එක. ඒ කියන්නේ තමන් ඒ තරම් දුරට මේක ගෙනිච්චයි කියන එකයි කියන්නේ මේ විදිහට මේ කෙනෙක් මෙනෙහි කරනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ආකාරයකට මේ දැව නිසා, තන වාගේ දේවල් නිසා මේ ඇවිරිලා තියෙන ආකාශය අපි ගෙයයි කියලා කියනවා. ඒ වගේ මේ ඇට නිසා, නහර නිසා, මස් නිසා සම්බන්ධ වෙලා තියෙන මේ අහස අපි රූපයයි කියලා විවහාර කරනවා කියලා බලන්න මේක කොච්චර ලස්සන දෙයක්ද කියලා. දැන් අපි හිතමු අපි මේ ගෙදර. දැන් ගෙදර හදන්න ඉස්සලා තිබුණේ මොකද්ද? ගෙදර හදන්න තියලා තිබුණේ එතන තිබුණේ මේ ස්පේස් කියන එක. එහෙම නැත්නම් මේ අපි මේ අභ්‍යවකාශයයි කියනවා. ඒ ආකාශය කියන එක තමයි එතන තිබුණේ. ඊට පස්සේ ඔන්න ලී කෑලි ටිකක් ගෙනල්ලා අපි මේක ඇමුණුවාට පස්සේ ඒ ලී කෑලි එකතු කරලා මේ වාහලයක් ගාලා ඊට පස්සේ අපි ඔන්න ගෙයයි කියලා විවාහාරයක් කරනවා. බලන්න අපි සංඥාවක් ඇති කරා තියෙන්නේ ආකාශය කියන එක. කෑලි ටිකක් එකතු කරාට පස්සේ අපි ඔකට ගෙයයි කියලා විවාහ කරනවා. ඒ වගේම තමයි අපි මේ ශරීර කූඩුව. මේ ශරීර කූඩුව මේ ඇට ටිකක් ඉඳන් ඇටවල් එනකට නහර, මස්, සම් මේවයි නවුසගත් අනේ එකතු කරගත්තට පස්සේ අපි දැන් මොන රූපයයි කියලා විවහාරයක් කරනවා. මේකයි අපි මේ කරන්නේ. මේක හරීම වැදගත් දෙයක්. ඒක හොඳ උදාහරණයක්. හොඳට කල්පනා කරලා බලන්න සිහියෙන් යුතුව මේ මොකද්ද කිව්වේ කියන එක. අපි එකක් හදාගත්තා. මනසෙන් එකක් හදාගත්ත මේ කෑලි ටික එකහොල්ල දිබ්බහම මෙහිමයි කියලා විවහාරයක් හදාගෙන අපි ඒක භාවිතා කරනවා. ඊට පස්සේ අපි ඒක ඇලෙනවා. මගේ ගෙදර. ඒ වගේ මේ මගේ ශරීරයේ, මගේ ඇට, මගේ නහර, ওই විදිහට තමයි මේක යන්නේ. රූපයයි කියලා ඊට පස්සේ ගන්න. එතකොට ඊළඟට සරොත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ අධ්‍යාත්මික වූ ඇහැ බිඳෙන්නේ නැතුව තියෙනවද? බාහිර රූපය ඇස හමුවට පැමිණෙන්නේ නැද්ද? ඒ නිසා උපදන, ඒ කියන්නේ රූපය නිසා මානසිකාරයක් අපි කියනවනේ මෙනෙහි කිරීමක් එහෙම වෙන්නේ නැද්ද? එහෙම නොකරන තාකල් මේ විඥානයන්ගේ පහළවීමක් නැහැ කියලා. ඒ විඥානයන්ගේ ඒ කොටස විඥාන භාගය කියලා කියන්නේ විඥාන කොටස මේ ඇතිවීමක් වෙන්නේ නැහැ. අපේ ඇහැ බිඳිලා නැත්නම් දැන් අපි ඇහැ අන්ධ වෙලා ගියොත් එහෙනම් අපිට පේන්නේ නැහැ. ඒ වගේම මේ බාහිර රූපය කියන එක අපේ මේ ඇහි රේන්ජ් එකට මේ ප්‍රමාණයට එන්නට ඕනේ. එහෙම වෙන්නේ නැත. අපි හිතමු දැන් මෙතන හිටියට අපිට මේ වෙන ලෝකේ අෆ්ගනිස්තාන් හරි කොහේ හරි තියෙන රූපයක් ගැන අපි දන්නේ නැහැ. මොකද අපේ මේ ඇහැට මේ ඒ යන්න පුළුවන් දුරට තොර නෙමෙයි තියෙන්නේ. ඇහැ බිඳිලා නැත්තම් අපේ මේ රූපයත් ඒ ආසන්නයේ තියෙනවා නම් ඒ වගේම මෙනෙහි කිරීමකුත් තියෙනවා නම් මානසිකාරයකුත් තියෙන්නට ඕනේ. මානසිකාරයක් නැත්තම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ඔන්න එතකොට අපේ චක්කු විඥානයේ පහළවීමක් තියෙනවා අර රූපයේ ඇසුරුවටගෙන. ඒ චක්කු විඥානයේ මේ විදිහට ප්‍රසාදයක් කියලා මේ විදිහට ඇසුරු වීමක් තියෙනවද? ඒ වෙලාවේදී අපි මේ රූපය අපේ රූප උපාදාන ස්කන්ධයට ඇතුළත් කරනවා. ඇතුළත් බවට එයි. අන්න ඒක හරි වැදගත් දෙයක්. මේක නිකන් නෙමෙයි රූප උපාදාන ස්කන්ධේ හැදුනේ. ඇහැ තියෙන්නත් තෝනි විඳිලා නැතුව. ඒ වගේම රූපය අර ආසන්නයට තියෙන්නත් තෝනි. ඒ වගේම මානසිකාරයක් අපිට තියෙන්නත් තෝනි. ඒත් එහෙම වුණොත්ින් තමයි මේ චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. මේ චක්කු විඥානය ඇති වුණාම තමයි අර රූපය අපේ රූප උපාදාන ස්කන්ධය කියන එකට ඇතුළත් බවට කරන්නේ. ඒ රූපයේ හේතු කොටගෙන යම් කිසි ආකාර වූ මේ අපිට මේ වේදනාවක් වෙනවද? ඒ කියන්නේ ස්පර්ශයක් ඇති වුණා. ස්පර්ශය නිසා අපිට වේදනාවක් වෙනවා. ඇහැයි රූපයයි ගැටලා චක්කු විඥානයක් ඇති වෙන. ඒ තුනේ එකතු වූ තමයි ස්පර්ශය. කියන්නේ මේ ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව වේදනා උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ අර විඥාණයෙන් අපි අර වේදනාව ගැන දැනගන්නවා. රූපය ගැන දැනගන්නවා. එතකොට රූප කොටස රූප උපාදාන ස්කන්ධයට යනවා, වේදනා කොටස වේදනා උපාදාන ස්කන්ධයට යනවා. මේ වෙලාවේ මේ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා, මේක සුඛයි කියලා දුකයි කියලා. එතකොට මේ සංඥා කොටස සංඥා උපාදාන ස්කන්ධයට යනවා. මේ අපි ඇහැ රූපය ගැටලා මේ චක්කු විඥානෙ තුනේ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාව, වේදනාව සංඥාවෙන් දැනගත්තා. ඒ සංඥාව හේතු කොටගෙන අපිට චේතනාවක් ඇති වෙනවා. මේ චේතනාව ඇති වුණාම මේ චේතනාව හේතු කොටගෙන අපිට සංස්කාරයන් ඇති වෙනවා. ඒ සංස්කාරي සංස්කාර උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙනවා. අපි ඇතුළත් කරගන්නවා, ඇතුළත් වෙනවා. ඒ විදිහටයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් දිව්‍යංගසි විඥානයක් ඇති වුණාද, ඒ විඥානි විඥාන උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට මේ විදිහට බැලුවාම අපිට පේනවා මේ උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය කියන එක, මේ ඇතිවීම කියන එක, මේ විදිහටයි මේ රැස්වීම කියන එක සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්නවද, ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ දැකීමෙන් ඒ පුද්ගලයා මේක සම්පූර්ණයෙන් ඒක දකින්නවා කියන එක. අම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දැකීමෙන් තමයි මේ දේ සම්පූර්ණයෙන් මේ දැනගැනීම දැකීම කියන එක තියෙන්නේ. කියන්නේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති, මේ ධර්මයක් මේ විදිහට දැනීමක් තියෙනවා. එතකොට මෙහෙම දැනගෙන ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ චන්ද රාගේ මේකෙන් අයින් වෙන්න, ප්‍රහාණය කරන්න පුළුවන් වෙනවා. චන්ද රාග විනෝ චන්ද රාග පහාන, මේක ඉවත් කිරීමෙන් මේ දුක්ඛ නිරෝධය ඇති වෙනවා. එතකොට අපි දුක්ඛ සමුදය දැකලා, මේක ඇති වෙන ප්‍රමිය දැකලා, ඒකේ යම් කිසි දෙයක් තියෙනවද මේක අපි අයින් කරනවා. අයින් කරේ අර බලන්න පටන් ගත්තේ කොහොමද, පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බලලා තමයි අපි මේ විදිහට අපි කයින් කරන්න පටන් ගත්තේ. ඒක ආකාශ ධාතුවත් අර විදිහටම ඊළඟට මනසෙන් පිරිසුදුව දැකලා අයින් කරන්න පුළුවන්. ඒතර චන්දරාග ප්‍රහාණය කළා. එතකොට මෙහිම කරා නම් මේ පුද්ගලයා මේ බුද්ධ ශාසනයේ බොහෝ විට බොහෝ කරා කියලා අනිසරුත් මහරහතන් වහන්සේ දේශනා කළා. එතකොට මේ විදිහටම මේ කණයි ශබ්දයයි දැන් මේ ඇහැ රූපයයි දේශනා කළා. එතකොට කණයි ශබ්දයයි සම්බන්ධයෙන් සරුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට ආයතන 6ම සම්බන්ධයෙන් දේශනා කරනවා. මේ එක එක කොටස් අපි දැන් මනසෙන් යම් කිසි ධර්මයක් අරගෙන ඒක අපි මෙහි ඇතුළත් කිරීමක් තියෙනවා. ඒ වගේ සම්පූර්ණයෙන් මේ ඇතුළත් කිරීම පංච උපාදානස්කන්ධයක් අපි සංග්‍රහ කිරීමක් තමයි මේ කරන්නේ. මේ එක එක දේවල් දිහා බලලා. ඒතර මේක පටිච්ච සමුප්පන්නේ කියලා දන්නවනම් මේ පටිච්ච සමුප්පන්න ධර්මයේ ඒකෙන් පුද්ගලයාට පුළුවන් මේ විදිහට දැකලා ඒකෙන් අයින් වෙන්න. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය කොහොමද හැදෙන්නේ කියන එක තථාගත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුයේ කියලා බලලා මේ ධාතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම කියන එක, අර ඒකේ අනිත්‍යභාවය, වෙනස් වීම, කැඩීම, බිඳීම කියන එක කල්පනා කළා. ඒකෙන් සම්පූර්ණයෙන් වෙනස් වීම, ඉවත් වීම කියන එක තමන් කළ යුතුයි කියලා, මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අරගෙන ඒකෙන් ඉවත් වීම කළ යුතුයි කියන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව හරි ගැඹුරුයි, කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ. ඒක මේ, ඒ කියන්නේ හැම ධර්මයක්ම මොන ආකාරයෙන් බැලුවත් මේ ධර්මය සරියුත් මහරහතන් වහන්සේ දේශනාක පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒත ඇතුළත් වෙනවායි කියන එකයි. මේ ඕනම අනිත් ධර්මයන් ඒ තරම් මේ ධර්මයේ විශාලයි චතුරාර්ය සත්‍ය ධර්මයේ. එතකොට මේ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව. ඉතින් මේ සරුත් මහතාතන් වහන්සේගේ මේ දේශනාව අහලා ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සතුටට පත් වුණා. මම හිතන්නේ අපි දැන් ප්‍රශ්න වලට යමු කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર અનતુંગ મે રવની કથા කරන්නේ මේ දැන් අපිට ඇහෙට රූපයක් ගැටෙනකොට මේ ස්කන්ධ පහක් හැදෙනවානේ ඒ හැමතිස්සෙම අපි ඒක තෘෂ්ණාවෙන් පලෙන්නේ අපි ගන්නේ අපේ අවිද්‍යාව නිසා ඊට පස්සේ නේද අපිට උපාදාන ස්කන්ධයෙන් බේර ගන්න පුළුවන්ද රහතන් වහන්සේට නම් ඒක එකපාරටම ඒක උපාදානයක් නැතුවම ගන්නවා අපිට කල්පනා කළ යෝනිසෝමනසිකාරයේ කළා වෙච්ච වැරැද්දෙන් ගැලවෙන්නේ නැත්නම් දැන් අපි දැන් කරගෙන යන්නේ ඒ වගේ දයන්නේ දැන් කරන්නේ.
ඔව් අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා අර සරියුත් මහරතන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පන්න ධර්මයේ. මේ විදිහට තමයි අපි මේ රූප උපාදාන ස්කන්ධේ මට හැදෙන්නේ. ඇහැයි රූපය ගැටිලා ඒකෙන් ඇති වෙන චක්කු විඥානේ මම මේ රූපය ඇතුළත් කරගන්නවා මගේ රූප උපාදාන ස්කන්ධයට. තොර මෙතන අවබෝධයක් ඇති වෙනවා මේ ඇහැ රූපයයි ගැටීමක් විතරයි මෙතන තියෙන්නේ කියලා. හරියම සුළු දෙයක් පේන්නේ. මේ සුළු දෙය අපි විශාල කරගන්නවා. දීර්ඝ ලෙස අපි පුරුද්දක් ඇති කරගෙන තියෙන නිසා මේක ගැන කැමති විදිහට හිතන්න මේකෙන් අපි මේ කාමාශ්‍රයයන්, භවආශ්‍රයයන්, අවිද්‍යාශ්‍රයයන් ඇති වෙන විදිහට මේක දිගට ගෙනියනවා. ඒතර සරිත් මහරහතන් වහන්සේ පෙන්නන්නේ මේක මේ විදිහේ ඇති වෙන දෙයක්. මේක මේ ප්‍රමාණයට තේරුම් ගන්න කියන එකයි. එතකොට රහතන් වහන්සේ නමක් අරක දකින්නකොට මේව භාවිතා කරලා තියෙන නිසා තම මිදුණයි කියලා දකින්න. මිදුණයි කියලා අර විමුක්තිය සහිතව තමයි ඒක බලන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම උගාක් වෙලාවට අර කිව්වා වගේ මේ තෘෂ්ණාවෙන් මේක ටිකක් දුර යනවා. සිහිය තියෙනවනම් මේ ගමනක් ආවයි කියලා තීරුම් අරගෙන දැන් ඊට පස්සේ ඒක සුද්ධ කරලා අයින් කරන එක තමයි කරන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය තියෙනවනම් අර තියෙන මොහොතේදී මොකක් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය තිබුණේ නැත්තම් අර පාරේ ටිකක් දුර යන්නේ.
ડોક્ટર අනතුංග එතකොට අර ડોક્ટર අනතුංග තියෙන අර ස්කන්ධ කැටේට මේ පොයින්ට්ස් දානවා කියන්නේ ඕක නොදැන ඔය විදිහට අපි අහුවෙන වෙලාව නේද ඔය?
ඔව් වෙලා තියෙන්නේ. මේක අපි මේ හුඟා කල් පුරුදු කරලා තියෙනවානේ. දැන් බලන්න ආහාරම අරගෙන මේ ආහාර අපි කාලා පුරුදු වෙලා තිනකොට ඒකේ රසය කියලා දැනගෙන තිනකොට තව තැනක මේ ආහාරය කෙනෙකුට දැක්කහමත් ඇති මේ කෙලෙහිම උනන්ද ඒ තත්වයට එනවා. මේක පුරුදු කරලා තියෙන නිසා අපි බොහෝ කාලයක් මේක පිළි අරගෙන මේක ගැන අපි කල්පනා කරන්නේ නැතුව බොහෝ කාලයක් පැවැත්වුව නිසා එකපාරට මේක සිද්ධ වෙනවා. එක පාරටම අර කැටේට සල්ලි දානවා වගේ මේ එකින් එක අපි දාන්න පටන් ගන්නවා. එකතු කරන්න පටන් ගන්නවා. කෙනෙක් තේරුම් ගන්නවද මේක මම මේ එකතු කිරීමක් තමයි කරන්නේ කියන එක? මේ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද මේ එකතු කරාම ප්‍රශ්නේ මොකද කියලා. අන්න අර එතෙන්දි තමයි අර ජාතිවාදී දේවල් කල්පනා කරන්න ඕනේ. එකතු කළාම ප්‍රශ්නය එක එක තැනට යනවා. අපායේ යන්න පුළුවන්. තිරිසන් ලෝකේ යන්න පුළුවන්. ප්‍රේත ලෝකේ යන්න පුළුවන්. මේක බොහොම ධර්මයේ මේ පැත්තට ගියාම ඊළඟට මේ මනුස්ස ලෝකේ ආවත් මේ තරම් දුකක් විඳිනවා. ඉතින් මම මේ දුක විඳින්න නැතුව යම් කිසි ප්‍රමාණයකට හිටියත් අනිත්‍යභාවය නිසා නැවතත් අර විදියට අර අපාය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ මේක යනවා. ඉතින් මේ ලෝකේ මේ මිනිස්සු බොහෝ දෙනෙක් ගත්තාම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඕනම ලෝකයක වැඩිම දෙනෙක් ගමන් කරන්නේ අපාය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ කියන තැනට තමයි යන්නේ. වැඩි දෙනෙක් ඉපදෙන්නේ එතන. බොහෝ කුඩා ප්‍රමාණයක් තමයි මෙතන. එහෙමන අපිට වෙනවා වැඩිම කාලයක් විඳින්නේ අන්තිම දුකක්. අපාය ගිහිල්ලා ඉපදිනවා කියන්නේ මහ විශාල දුකක්. තිරිසන් ලෝකේ ඉපදිනවා කියන්නේ මහ විශාල දුකක්. මෙන්න මේ වෙනස තේරුම් ගන්න ඕනේ. මේ විදිහේ මහා දුක්ඛ ස්කන්ධයකට මම නිතර මමපත් වෙනවායි කියලා. මේ මනුස්ස ජීවිතය කියන එක මේ බොහෝම වාසනාවන්තව මේ බොහෝම කුසලයෙන් සහිතව යන්තම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේක තේරුම් ගන්න එකමයි තියෙන්නේ. මේ කුසලයේ කරලා මෙතෙන්ට ආවම ඊට පස්සේ මේක අමතක වෙලා මේ හැමදාම මම මිනිස්සයා වශයෙන් ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ සරිත හඳුරු පෙන්නන්නේ මේ මහා පොළොව හිතන් කැඩිලා යනවා. මේ ශාරීරිය කියන එක මොකක්ද? මේ ගොඩා වූ මේ ශාරීරිය කොහොමද? මේකේ තියෙන දුක්ඛතාවය තමයි මේ පෙන්නන්නේ. ඉතින් අර දුක්ඛතාවය කල්පනා කළොත් එනකොට මේක ගැලවෙන්නට පුළුවන්. අර කැටයකට එකතු කරගන්න එක අයින් කරගන්න පුළුවන්. ඉතින් ටිකින් ටික මේක ඉස්සෙල්ලාම වෙන්න ඕනි මෙහෙම දෙයක් මම කරනවා කියලා දැනගන්න එක. මේ පටිච්චසමුප්පන්න ධර්මයක් අර බුදුහාමුදුරුවෝ කිව්ව දේ අහලා මේක මෙහෙමයි කියලා නිකන් අර කතාව වශයෙන් නෙමෙයි සමාධීන් වතු දැකලා බලලා ඒක දකින්න ඕනේ. මේ දැකීමෙන් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. මේ ඇහැ රූපය ගැටල චක්කු විඥානයක් ඇති වෙනවා. කනයි සද්දය හේතු කරගෙන සෝත විඥානයක් ඇති වෙනවා. එතකොට අර පළවෙනි එකයි මේකයි අතර ගත්තාම මේ මම මේ මගේ කියන කතාවක් නෑ. එකක් තිබුණා ඒක නැති වුණා වෙන එකක් ඇති වුණා. වෙන එකක් තිබුණා තව එකක් ඇති වෙනවා. මෙහෙම මේ වෙනස් වෙවි යන ධර්ම පරම්පරාවක් විතරයි කියන එක සකස් කිරීමක් විතරයි තියෙන්නේ කියන එක තමයි මෙතෙන් තේරුම් ගන්න ඕන කල්පනා කරන්න ඕනේ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද? අද මම හිතන්නේ මේක මහාත්‍යපදෝම සූත්‍රය ටිකක් බොහොම ගැඹුරුයි. ඒක නිසා තේරෙනවත් අඩු ඇති. මේක දෙතුන් පාර කෙනෙක් කියවලා බලන්න ඕනේ මේ සූත්‍ර දේශනාව. මේක හරිය වැදගත්. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ භාවනා කරන කෙනෙකුට මේක ගාත් ප්‍රයෝජනවත් වෙනවා. මේ සූත්‍ර දේශනාව ගාත්ම අර්ථයන් ගන්න පුළුවන්. හැබැයි අර බොහෝම පරිස්සමින් මේ කියවල බලන්න ඕනේ සූත්‍ර දේශනාව. ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් අද සාකච්ඡාව නිමවටපත් කරන්න. තව කාට හරි
ප්‍රශ්නයක් තියෙනවා.
හොඳයි.
දැන් අර ඉන්ද්‍රිය ආධ්‍යාත්මික ඉන්ද්‍රිය හය බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ සමන්නාහාරය කියන එකට මෙනෙහි කිරීමත් එක්ක විඥානය පහළ වෙනවා. එතකොට තියෙන රූපය රූපස්කන්ධයට සම්බන්ධ වෙනවා. රූප උපාදාන ස්කන්ධයට ඇතුළත් කරගන්නවා. ඒ කීබෝඩ් එක ටිකක් විස්තර කරොත් මම හිතනවා මට ප්‍රයෝජනවත් කියලා.
ඔව්. දැන් මෙතන වෙන්නේ දැන් අපි හිතමු ඇත්තම කියනවා මම අපි සරල උදාහරණයක් ගමු. මේ කබලිකාරා අපි තුම් ආප්ප කියලා. දැන් ආප්ප කියන එක අපි කාලා තියෙනවා. ආප්පෝට මම හිතන්නේ හොඳනේ කැමති. එතකොට මේ ආප්ප මම කාලා පුරුදු වෙලා තියෙනවා නම් මේ ආප්ප යම් කිසි තැනක තියෙනවා දැක්කහම වෙන gedara kari කොහේ හරි මේසේක කඩේක හරි තියෙනවා දැක්කහම මොනවා දැන් ඕක නිසා අපිට අර ඒකේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය දැන් මෙතින්දී ඇති වෙන්නේ මේ මනෝ ස්පර්ශය. අර චක්කු ස්පර්ශයක් ඇති වෙලා ආපේ කියලා යම්කිසි සංඥාවක් එහෙම තියෙනවා. මෙතෙන්දී ලොකු දෙයක් උනේ නැහැ. මේක හේතු කොටගෙන ඔන්න මනෝ ස්පර්ශය ඇති වෙනවා. මෙතෙන්දී බලන්න අපි අර දේ හඳුනාගත්තා මුලින්ම. අර ආපේ වශයෙන් අපි හඳුනා ගැනීමක් තියෙනවා. කොහොමද ආපේ වශයෙන් හඳුනාගත්තේ? අපි කලින් කාලා පුරුදු වෙලා තියෙනවා, දැකලා තියෙනවා, දන්නවා. එතකොට නාම කොටසක් මේකේ තියෙනවා. ඒ කියන්නේ කලින් නාම කොටසේ නිසා අපි හඳුනා ගැනීමක් තියෙනවද? දැන් මේක ආප්පේ දැක්ක ගමන් ඔන්න මම මේ ආප්පේ වශයෙන් ලේබල් කරනවා. එතකොට දැන් ආප්පේ වශයෙන් මට ඔන්න දැන් සංඥාවක් තියෙනවා. ඒ වගේම වේදනාවක් තියෙනවා. එතකොට මේ වේදනාව මොකද්ද? මේ වේදනාව මගේ මනසෙන් හදපු එකක්. මං මේ දැකපු ආප්පේ මං තාම කාලක් නැහැ. මේකේ මොනවද ලුණු වැඩිද මොනවද කියලාත් මම දන්නේවත් නැහැ. හැබැයි මට මතක් වෙන්නේ මට සම්මය වෙන්නේ අර මගේ කලින් කාලා පුරුද්දෙන් ඇති වෙච්ච දේ. එතකොට දැන් මේ ඇති වෙන පුරුද්දත් එක්ක මට මේ වේදනාව මගේ මොන සංඥාවක් ඇති වෙනවා? මේක සුඛයි කියලා සංඥාවක් ඇති වෙනවා. මේක උනේ මොකද? අර මගේ කියලා හැඟීමක් මෙතන ඇතිවීමකුත් තියෙනවා. මගේ මේ ආප්පේ කියන එක මගේ දැන් උතන අපි හිතමු මේ අපි වෙන දෙයක් ගමු අසුචි කියලා. අසුචි දැක්කම ওই කතාව ඇති වෙන්නේ නැහැ. අර ආපේ කියන එක මගේ කියලා කතාවක් උත්තරීමකුත් තියෙනවා. ඒ මගේ කියලා කතාවක් ඇතිවීමත් හේතු කොටගෙන මට දැන් සුඛයකුත් තියෙනවා. බොහොමයි සුඛ වේදනාව ඇත්තම කියනෝනම් හැදිලා තියෙන්නේ. මේ සුඛ වේදනාව හැදුනහම ඒ සුඛ වේදනාව සංඥාවෙන් හඳුනා ගන්නවා මේ සුඛයි කියලා. ඒ නිසා මට මේ චේතනාවක් නැති වෙනවා. මේකේ අල්ලාගෙන ඉඳීමක් අරකට එක්ක සම්මත වීමක් දැන් මේක කන දෙයක් ඒ විදිහට සම්බන්ධයක් ඇති වෙනවා. මෙහෙම ඇති වෙනකොට දැන් මේකේ ඇතුල් වීමක් තියෙනවා මගේ අර උපාදාන ස්කන්ධයට. මේක උනේ මගේ අර පරණ පුරුද්ද නිසා මගේ දැන් මේ චේතනාව නැති වුණා. මේ චේතනාවෙන් ගේ මට ඇති වෙන සංස්කාරයන් තියෙනවා. මේ සංස්කාරයන් විසින් අර විඥාණය සකස් කිරීමක් තියෙනවා. මේ විඥාණය මේ විදිහට සකස් වෙනකොට අර රූප කොටස මම ඇතුල් කරගන්නවා මගේ මේ උපාදාන ස්කන්ධයට, රූප උපාදාන ස්කන්ධයට. සමහර විට රසූචි කියන එක පැත්තකට දැම්ම ආපේ කියන එක අපි අතුල් කරගත්තා. ඒ වගේම තමයි අර ඒක හේතුවෙන් ඇතිවෙච්ච වේදනාව. මේ වේදනාවත් අර වේදනා ස්කන්ධයේ කොටසට ඇතුළත් කරගන්නවා. ඒක නිසා ඇතිවිතා වූ සංඥාවක් තියෙනවා. දැන් සංඥා ස්කන්ධයේ කොටසට ඇතුළත් කරගන්නවා. චේතනාවෙන් ඇතිවෙන සංස්කාරي සංස්කාර ස්කන්ධයට ඇතුළත් කරගන්නවා. විඥානේ විඥාන ස්කන්ධයට ඇතුළත් කරගන්නවා. ඉතින් මෙතෙන්දි හරි ගැනීමක් තියෙනවා. මේක දැන් මේ පොඩි උදාහරණයක් ගත්ත මේ ආපේ කියන එක. ඒ වගේම තමයි අපි මේ පුද්ගලයක් අපි හිතමු ඔන්න ලස්සන පුද්ගලෙක් Taman ඉස්සරහින් ඉනවා. පුරුෂයෙක් නම් කාන්තාවක් ගැන හිතන්න පුළුවන්. කාන්තාවක් නම් පුරුෂයෙක් ගැන හිතන්න පුළුවන්. මේ හොඳ අංගපසඳ තියෙන පුද්ගලයෙක් කියලා. මෙහෙම එනකොට එක පාටම මේ පුද්ගලයා හේතු කොටගෙන තමන්ගේ අර කලින් ඇති වෙලා තියෙන යම් යම් දේවල් තියෙනවනේ මේ දැන් ඉස්සෙල්ලාම කාන්තාවක් වශයෙන් දැනගන්න ඕනේ පුරුෂයා වශයෙන් දැනගන්න ඕනේ මෙතනත් අර කලින් නාම රූප ධර්මයන් තමයි මෙතෙන්දී හේතුනේ මේ පුද්ගලයාව හඳුනා ගන්න. අපි දන්නේ නැත්තම් අපි මේ පුද්ගලයාව මේ ලේබල් කරලා මුකුත් දන්නේ නැහැ. අපි කවදාවත් දන්නේ නැත්තම් මේ ස්ත්‍රී කියලා කෙනෙක් ඉන්නවයි පුරුෂයෙක් ඉන්නවයි කෙනෙක් කියන කිසිම හැඟීමක් තිබුණ නැත්තම් ඒ පුද්ගලයා දැක්කහම අපිට ඒකේ ඇතිවෙන්න ආව දෙයක් ඇත්තේ නැහැ. දැන් මෙතෙන්දී අපි දන්න නිසා අපේ යම් කිසි වූ හැඟීමක් කලින් නාම රූප කොටස් වල තිබිච්ච නිසා අපි ඔන්න දැන් මෙයාව ලේබල් කරලා ඒකම අපි මනසින් හදා ගන්නා වූ මේ කොටස් ටික තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී ඇතුල් කරන්නේ බලන්න අර එන කාන්තාවද තමන්ගේ රූප උපාදානස්කන්ධයට ඇතුල් වෙන්නේ නැත්නම් අර එයා හේත් කොටගෙන ඇති වුණා වූ යම් යම් වූ දේවල්ද කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයා හේත් කොටගෙන අපි අතීතයේ වේවා මේ දැන් අලුතෙන් හදන වේවා යම් වූ දෙයක් තමයි ඇතුළ කරන්නේ. දැන් මේක හොඳට පැහැදිලි වෙනවා මේ පුද්ගලයා අපි හිතමු ඊළඟට කහිනවා කියලා. ඒ තමන් ඉස්සරහට ආපු පුද්ගලයා කහිනවා. අර කැස්සට තමන් හදාගත්ත එක කහින්නේ නෑ නේද කියන එක බලන්න. අර පුද්ගල කාරයක හැපිලා මැරුණාට මේ තමන්ගේදී මැරෙන්නේ නෑ නේද කියන එක බලන්න. මේක තමයි මේ පෙළක් පුද්ගලයන්ගේ මේ බිරිඳ මැරිලා ඒ පුද්ගලයන් නමුත් මේ මැරුණයි කියන එක හිතාගන්න. මේ සල්ලේ වැදුනහම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. මේ සල්ලේ කියන එක හරි දරුණුයි. මේක වැදුනට පස්සේ මේ පුද්ගලයාට හිතාගන්න බෑ මේක වෙනස. බුදුහාමුදුරෝ දේශනා කරන එක මේ මහා නිද්දේශේ මේ සල්ලේ ප්‍රමාණය කියන එක ඒක මේ කාන්තාවගේ මව නැති වෙලා. ඒ මව නැති වුණාම මේ පුද්ගලයාට හිතාගන්න බෑ මේ මව නැති වුණා කියන එක අදාහගන්න බෑ. ඒ ඇවිල්ලා මේ හන්දියක් ගන්න ගිහිල්ලා අහනවා අම්මා දැක්කද කියලා. මේ තරම් මේක ධර්මයේ මේ සල්ලයන් වැදුනහම තියෙන தත්ත්වය. එතකොට බලන්න අර නැති වුණත් නැති වුණාය කියලා එකක් නැතුව අර තමන්ගේ මනසේ අරක පවතිනවා. එතකොට මේ උපාදානස්කන්ධයට බලන්න ඇති වෙන්නේ අර තමන් ඇති කරගත්තා වූ යම් ආකාර වූ දෙයක් තමයි මේකටම ඇතුල් වෙලා යන්නේ. එතකොට මේ මගේ රූපස්කන්ධයට ඇතුල් කරගත්තේ අර ආපු බුද්ධලයාම නෙමෙයි. එයා හා සම්බන්ධ වෙලා යම් කිසි දෙයක් ඇතුල් වුණා. සකස් වීමක් වුණා. අන්නේ සකස් වීමෙන් ඇති වෙන කොටස අන්න ඒ රූපස්කන්ධ කොටස, වේදනාස්කන්ධ කොටස මේ විදිහට ඇතුළත් කරගන්නවා. ඇතුළත් කරගෙන ඉතින් තමන් එකක් හදාගෙන ඒකට තමයි අර මමේ මගේ කියලා පවත්වමින් ගමන් කරන්නේ. මේ විදිහටයි මේ දේ සිද්ධ වෙන්නේ. දරුවන් සරණයි.
ලලිත් සතිස්සත කරන්නේ.
හා.
ලලිත් මේ මම මේ බාහන ප්‍රශ්නේ අර භාවනාවට සම්බන්ධයි. දැන් අද මේ සාකච්ඡා කරපු දේවල්ටත් සම්බන්ධයි මේ එකට අදාළයි. දැන් මෙහෙම අපි ගත දැන් අර කිව්වනේ අසුචි දැක්ක, ආප්ප දැක්ක, ඒව කොහොම ඒවා ඉන්නේ ඒවා පංචස්කන්ධයේම යෙදිලා අපිට සංඥාවක් හිතේ ඇති වෙනවා. රූප වේදනා සංඥා සංඛාර කොහොම යෙදිලා මේකෙන් ඒකයි අපි උපාදාන කරගන්නේ. ඒක හරිද?
ඔව්, සංඥාවෙන් වරදවා ගත්ත එක තමයි උපාදාන කරගන්නේ. අපි සංඥාවෙන් අසුභ වෙච්ච දේවල් සුභයි කියලා ගත්තනේ.
ඔව්.
එතකොට එහෙම අසුභ වෙච්ච දේ සුභයි කියලා අරගෙන ඉන්නේ ඒක ගන්නවා. ඊළඟට මේ දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියලා අරගෙන සංඥාවෙන් වරදවල අරගෙන ඒක අයින් කරගන්නවා. දැන් අපි අර කෙස් ගැන කතා කරාම අපි දන්නේ කෙස් මේ තමන්ගේ ඔළුවේ තිනකොට ඒක බොහොම හොඳයි සුභයි කියලා ගන්නවා. එළිය තිනකොට ඔන්න පේනවා ඕකේ ඇත්ත தත්ත්වය කොහොමද කියන එක. පිඟාන කෑම පිඟාන තියෙනවා. අර වැරදි සංඥාවෙන් ඇතිවෙච්ච දේ තමයි මෙතනදී අතුල් කරගන්නේ. ඒකයි මම කිව්වේ අර ඉස්සෙල්ලා අර පුද්ගලයෙක් කෙනකොට ඒ පුද්ගලයාම නෙමෙයි අපි දාගත්තේ. ඒ පුද්ගලයාගේ සම්බන්ධයෙන් මට ඇතිවෙච්ච ආ සංඥාවන් තිනවනේ. ඒ සංඥාවන් ඇතුච්ච චේතනාවෙන් හැදෙන දේවල් තමයි මම මේ එකතු කරගෙන යන්නේ කර්මයන් සකස් කරගෙන. එතකොට සංඥාව තමයි අපිට අන්තිම වැරද්දක් කරේ. මෙතෙන්දි මේ වැරදි සංඥාව ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ඔය මේ අනිත් සංඥා, අනත්ත සංඥා, දුක්ඛ සංඥා, ওই විදිහට ආදීනව සංඥා මේ සංඥාවන් ටික තමයි ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ හදාගන්නේ.
වැරදි ඉතින් දැන් මේවා දකින්නකොට මේවා ධර්මගෙන අයිම අවබෝධ වෙනකොට එන්න නිබ්බිදාව මේකෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒක හරිද?
හරි
හරි. ඔව්. ඒකත් එක්ක තමයි ඉතින් මේ විරාගයන් එහෙම වැඩෙන්නේ.
ඔව්.
හැබැයි දැන් රහතන් වහන්සේ දැන් අපිට ඒ වෙලාවේදී අපි පුරුදු කරෙන්නේ පුරුදු කරනවා පුහුණු කරනවා මේක මේ ඒක තියෙනව නෙමෙයි පුහුණු වෙනවා මේ විදිහට දික්කේ දික්ක මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා. ආ. රහතන් වහන්සේලා ඒ විදිහ තමයි කොයි වෙලේ තියෙන්නේ.
ඔව්. ඒගොල්ලෝ නම් ඒකේ නිදහස් උනාය කියලා ඒක දකිනකොටම එනවා මම මේකේ නිදහස් වෙච්ච දෙයක් කියලා. මම මේකේ ගැලවිච්ච දෙයක් කියලා දැනගෙන තමයි ඒ රහතන් වහන්සේගේ ඒ දිවි පැවැත්ම තියෙන්නේ.
ඒ ඒගොල්ලන්ටත් එනවා අර සංඥාවන්.
සංඥාවන් කියන්නේ වැරදි සංඥාවක් ඉන්නේ නැහැ. නිදහස් වෙච්ච නිසා නිදහස් උනාය කියන දේ තමයි තියෙන්නේ. නමුත් අර ඇහි රූපය දැකීම කියන එක ඒක තියෙනවා. දැන් එතකොට දැන්
ඒක තමයි.
සාමාන්‍ය දැන් පුරුෂයෙක් වශයෙන් මනුස්ස ගැහැ කාන්තාවක් වශයෙන් මේ හඳුනා ගැනීම කියන එක අර මනුස්සයන් සාමාන්‍ය මනුස්සයන් භාවිතා කරන මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවද ඒ භාවිතා කිරීම කියන එක මේකයි කියන එක දැන් දැනීම
තියෙනවා. දැන් ඒක තමයි ඉතින් අර මම භාවනාවේදී හරි භාවනා කියන්නේ ඉතින් මම මේ කියන්නේ වාඩි වෙලා භාවනා කරනවා හරි යළ වෙලා භාවනා කරනවා හරි ඒක නෙවෙයි භාවනා මුළු දවසම ඒ ඉන්න මොන වෙලාවට හරි සතියෙන් ඉන්නා නම් ඒක මට භාවනාව.
අන්න හරි. එහෙම තමයි තියෙන්නේ. ඒක හැමතිස්සෙම ඒක තියෙන්නේ. ඔය ප්‍රශ්නේ තමයි හුඟක් දෙනකොට තියෙන්නේ මේ මුලින් සාමාන්‍යයෙන් භාවනා කරාම ඔන්න බොහොම හොඳට ඉන්නවා ඒ වෙලාවේදී. භාවනාවෙන් එළියට ආපු ගමන් ඔන්න පුක්කලයක් කඩාගෙන වැටෙනවා. හුඟක් වෙලාවට මේක වෙන්නේ හේතුව තමයි මේ උපේක්ඛාව පවත්වන්නේ නැහැ. භාවනාව තුලදී උපේක්ඛාව පවත්වන්නේ නැහැ. භාවනාව තුලදී උපේක්ඛාව දිගට පවත්වන්නේ නැත්නම් ඒ හේතු කොටගෙනම එළියට ආවහම අර උපේක්ඛාවක් පවතින්නේ නැහැ. මොකද පුරුදු වෙලා තියෙන භාවනාවෙන් සුඛයට යන්න ප්‍රථම ධානය, ද්විතිය ධානය, ඒ වගේ තෘතිය ධානය, ඒ වගේ තත්වයට යන්න පුරුදු වෙලා නම් තියෙන්නේ. අර ඒක නැතිවීම තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඊළඟට තරහව තියෙනවා. තරහව ආදී වශයෙන් දෙනවා. හැබැයි උපේක්ඛාව පවත්නවා නම් ඕනම වෙලාවක ඒ උපේක්ඛාව ඒ දවස තුස්සෙන් පවත් ගන්න පුළුවන්. භාවනාවේ කර උපේක්ඛාව භාවනාවේ ඉවර වෙලා තියෙන උපේක්ඛාව. දිනුපනේ අර ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් පෙන්නන්නේ අර මන අපමණාප මේ විදිහට ඇති වෙනවා. ඉතින් මේ මන මේක සංකතං පටිච්ච ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා කල්පනා කරලා මේකේ අර උපේක්ඛාව පවත්නවා. අන්න මේ විදිහට තමයි ඉතින් රහතන් වහන්සේලාගේ අර උපේක්ඛාව තමයි දිගින් දිගටම ඒ පවත්වන්නේ අරකින් නිදහස් වෙලා ඒ පැවතින උපේක්ඛාව.
ඒකින් අර මේ ඒ පුළුවන් තරම් ඉතින් බලන්නේ සතියෙන් ඉන්නේ. සතිය 100ක් තියාගන්න බෑ. කියන්නේ තාම ඉස්සරහට දික්නෙල නෑ මම මේ ඒ වුණාට ඉතින් ඒක තමයි මම උත්සාහ කරන්නේ පුළුවන් තරම්. කියන්නේ මුළු දවසම වගේ පුළුවන් තරම් බලන්න උත්සාහ ගන්න. ඒක කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ ඒ වගේ කිරීමෙන් තමයි නිබ්බිදාව කෙමෙන් ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්න.
ඔව්.
ඒක හරිද?
ඒක හරි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අර භාවනාවේදී බොහෝම ඉහළට සමාධියට ගිහිල්ලා අර අපාය නැත්තම් ලෙඩ රෝග ඒ වගේ දේවල් බොහෝම තදින් මෙනෙහි කරයින් පස්සේ ඔය නිබ්බිතාව නිකන් බොහෝම තදට වැදිනවා. ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් හිතනවට වැඩිය බොහෝම දුරට යනවා. මොකද මේ සාමාන්‍යයෙන් අපි ගොඩාක් කරුණු මනසෙන් මේ ගෙනියනවනේ සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට. ඇහැ වහගෙන නැතිකොට ඉන්නකොට ඇහි ඇරලා තියෙන නිසා ඇතිවෙනා වූ ඒ ආරම්මන වලට ගමන් කිරීම ඒ සරසංකප්ප කියලා කියන්නේ ඒ වගේ ගමන් කිරීම තියෙනවා. එතකොට ඇහැ වහගෙන හිටියම ඔන්න ඔය කොටස ගිහිල්ලා. ඒ වගේම අනිත් දේවලුත් අයින් කරලා නැති ඉන්නේ. අර එතකොට පහසුවක් තියෙනවා අර බොහොම තදට ඩීප්ලි මේ ඇතුළට පෙනිට්‍රේට් වෙන්න. ඒ පෙනිට්‍රේට් වෙන්න ගිය අවස්ථාවේදී ඇතිවෙන නිබ්බිතාව යම් කිසි අවබෝධයක් ඇති වුණාද ඒ සම්බන්ධයෙන් යම් කිසි විරාගයක් ඇති වුණාද නිරෝධයක් ඇති වුණාද මේක අර භාවනාවෙන් ඉවත් වෙලා අර සතියෙන් ඉන්න අවස්ථාවේදී අර ඉස්සරට වඩා ගැඹුරට තදට පේන්න ගන්න.
ඔව් හරි.
අන්න ඒක තමයි ඒක තමයි
භාවනා කරන්නේ. හරි ඒක ඒක හරි. අර වෙලාවේදී කරන එක දැන් අර මේ මෙතනදෙත් මේ අනිත් වෙලාවේදී මේ එනවා ඒක. හැබැයි අර ලෙවල් එකට එන්නේ නැහැ ඒ තරමට.
අන්න හරියට.
ඉතින් එනවනේ. හ්ම්. හැබැයි එහෙම අරමුණක් ආව ගමන් මේ එනවා.
ඔව්.
ඒක
ඉස්සෙල්ලා පුරුදු කරලා තිබුණා හින්දා භාවනාව.
මේක වෙන්නේ අර භාවනාවේදී අපි නිකන් හරියට මේ මහා කැලෑවක් කපාගෙන දන්නේ නැති පාරකින් කොහොම හරි තැනකට යනවා. ආපු විදිය දන්නේ නැහැ පළක් වෙලාවට. ඒ කියන්නේ භාවනාවක් කර කර හිටියා මේ දන්නේම නැතුව තමන් ගිහිල්ලා මේ මහා ගැලාවක් ඇතුලින් ගිහිල්ලා යම් කිසි තැනකට හොඳ තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඇත්තම කියනවාද බුදුහාමුදුරුවෝ එතෙන්ට බෝඩ් එකකුත් ගහලා තියෙනවා මෙතෙන්ට එන්නෙත් මෙහෙමයි මෙතනින් යන්නෙත් මෙහෙමයි කියලා මේ ඔක්කොම කියලා දීලා තියෙනවා. ඉතින් අර සාමාන්‍ය ජීවිතයේදී අපිට ওই තරම් ඔය මේ මේ මහා කැලාවක් කපාගෙන වාගේ හුක යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර මේ භාවනා කරන එක හරි වැදගත් වෙන්නේ ඒකයි. එතෙන්දී මනස බොහොම උසස් තත්ත්වයට ගෙනිච්චට පස්සේ අර කියාගන්න බැරි වුණාට තව කෙනෙකුට කියන්න බෑ මම කොහොමද මෙතෙන්ට ආවේ කියලා. නමුත් අර ඒකේ යම් දෙයක් තියෙනවද මම මෙතෙන්ට ගියාය කියන එක ඒක උඩ ඇතිවිච්චා වූ ඒ ඥාණයන් තියෙනවද යම් ආකාරයකට ඒක උදව් උපකාර වෙනවා අර සාමාන්‍ය ජීවිතයේදීත් අර සතිය කියන එක හොඳට පවත්වන්න. ඉතින් මේ විදිහට තමයි ඉතින් මේ නිබ්බිදාව විරාගෙ මේක පාටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක් මේක.
ඔව්. හරීම මේක එන්නේ ඉතින් ඉතින් මේ බලනවා ඉතින් පුළුවන් තරම් මේක වැඩි කරගන්න. ඉතින් ඒ අපිට ඕන විදිහට ඒක එහෙම වැඩි වෙන්නේ නැහැ. ඉතින් කරන්න ඕන දිගටම 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 කරන්න මේ විදිහට. ටික ටික වැඩෙන්නේ ඒක අපි. මම දැනට මට
එහෙම තමයි ඉතින් හැමෝටම ඉතින් මේ විදිහ තමයි ඉතින් දැන් බලන්න ඔය සරුවත් මහරහතන් වහන්සේ ගන්නකො සරුවත් මහරහතන් වහන්සේ ඔය කලින් භවයක ගත්තාම මේ මහා ඉර්ධි තිබිච්ච පුද්ගලයෙක් නේ මේ ඒ කාලේ ඉර්ධි පාතිහාරයන් පානවා කියන්නේ ගෝලියෝ 22000ක් ඉඳලා තියෙනවා මේ ආකාශයේ වහනවලු ගිල්ල හරියට මේ සෙවණැල්ලක් වාගේ මේ වලාකුළුකින් වැහෙන්නේ අන්නේ වාගේ 22000ම ආකාශයට ගිහිල්ලා මේ අර මේ එළිය වැටෙන්නේ නැති වෙනද මේ මේ පොළවේ අර වලාකුළ වාගේ මේ තත්ත්වයට ඒ තරම් පාවිච්චි කරපු පුද්ගලයෙක්. ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් කාලයක් ගිහිල්ලා නේද ඉතින් අන්තිමට මේ සර මහරතන වහන්සේ කියන தත්ත්වයටපත් වුණා. ඉතින් ඒක පාටම නෙමෙයි. ඉතින් මහා විශාල කාලයක් තුළ මේක යනවා. ඉතින් මේකේ දුක්ඛය දිගින් දිගටම හැම බලාගෙන ගිහිල්ලා ඉතින් මේ ගැලවෙන්න පුළුවන්. ඉතින් මේක පොඩ වඩාගෙන යන්න ඕනේ පුළුවන් විදිහට. ඉතින් මහන්සි වෙනවා නම් ඉතින් ඉක්මන් කරගන්න පුළුවන්කම
තියෙනවා. ඔව්. ඒ කොන්ෆිඩන්ස් එක නම් තියෙනවා. ඒ වුණාට ඒ කොන්ෆිඩන්ස් එක තියෙන ධර්මත ඒක වැඩෙන එක තමයි මදි තින්ග. ඒකයි වුණත් මේ තෙරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર අනතුංග, එතකොට අර සතිය පවත්තන්න කියලා දැන් සාකච්ඡා වුණානේ. ඒ සතිය පවත්තනවා කියන මම වැරදිනම් මාව හදන ડોક્ટર අනතුංග මට නිකන් හිතෙන්නේ මේ මුලාවකින් තොරව උපේක්ෂාවටපත් වීම සඳහා ඒ නුවණ ඉක්මනට සිහි කරලා දෙන එක සතිය කියලා කියන්නේ. ඒ නිකන් නෙමෙයි උපේක්ෂාවෙන්නේ නුවණින් යුතුව උපේක්ෂා වීමට අවශ්‍ය නුවණ සිහි කරලාගෙන දෙන දෙන එකද මේ සතිය කියලා කියන්නේ.
මෙහෙමයි. දැන් සතිය කියන එක පැහැදිලි කරනවා නම් සතිය කියලා කියන්නේ යමක් පිළිබඳව හොඳ කියන එක අමතක නොවන අයුරින් පවත්වන චෛතසිකය. යම් කිසි දෙයක් ගැන කියන්නේ මේ හෝල්සම් ස්ටේට්ස් තියෙනවානේ මේ හොඳ මේ පුණ්‍ය වූ දේවල් කුසල් සාහිත්‍යය වගේ ඒ දේ අමතක නොවන අයුරින් පවත් වෙනවා. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔන්න මේ සිගරට් බොන මිනිහෙක් ඉඳලා ඒ මිනිහයාට ඔන්න ඉතින් මේ දොස්තර මහත්තයා ළඟට ගියාම බල්ලා කියනවා මේ සිගරට් බොන්න එපා මේ මිනිහයෝ ඔය මේ මැරෙනවා කියලා. එතකොට දැන් මේ පුද්ගලයාට තව මොහොතක ඉන්නකොට එයාට ඔන්න එකපාරටම අර තව කෙනෙක් සිගරට් බොනවා දැක්කාම එයාට එකපාරටම ඕක සිහිය පැවැත්වුවේ නැත්තම් මොකද වෙන්නේ? එකපාරටම ඇති වෙනවා මටත් එකක් බොන්න ඕනි කියලා. අර සිහිය තියෙනව නම් තමයි ඔන්න මතක් වෙන්නේ මේ මෙහෙම දොස්තර මහත්තයා කිව්වා නේද බිව්වොත් මැරෙනවා කියලා ඔන්න අර ඇති වෙනවා. මේ සතිය මේක ඇති වුණාට පස්සේ ඉතින් ඔන්න දැන් එයාට පුළුවන්කම තියෙනවා මෙතෙන්දී මුලින්ම අර ඒ සිහියෙන් තුව එයා දැනගන්නවා දැන් මේ හොඳයි කියන නොබන එක හොඳයි කියන එක බොන එක නරකයි කියන සතියක් එයාට තියෙනවා. ඒකකොට එතෙන්දී දෘෂ්ටියක් ඇති වෙනවා සම්මා දිට්ඨියක් තියෙනවා මම මේ බොන එක වැරදි කියන එක නොබන එක පවත්තන්න ඕනි කියන ඒ දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. එතකොට දැන් එයා වීර්යය ගන්නවා නොබී ඉන්න. මේක නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. වීර්යය ඕනිමයි. වීර්යයෙන් තමයි මේක ඇති වෙන්නේ. වීර්ය පවත්වනෝ මේක අර බොන එක නවත්තන්න නොබන එක නොබී ඉන්න එක පවත්වන්න. මේ වීර්ය ඇතුව දැන් එයාට සත්‍ය සිහිය තියෙනවා. අර අරක මුලා නොවි අරක පවත්වීම කියන එක එයා කරනවා. එතකොට දැන් අපේ මේ දොස්තර මහත්තයා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ බලන්න මේ රූපේ මේ ආකාරය. රූපේ හැදෙන්නේ මේ ආකාරයයි. රූපේ අස්තංගමේ මේ ආකාරය. කියන්නේ රූපේ කියන එක දත්තාම මේ කවලිකාර ආහාරයෙන් හැදිච්ච මේ අපේ මේ ශරීරය. මේකේ අසුභ භාවය අපි දන්නවනේ. මේක අසුචි ගොඩ. මේ අසුචි ගොඩ ඇති වෙන්නේ මේ විදිහේ. මේ අසුචි ගොඩ නැති වෙන්නේ මේ විදිහේ. ඔන්න ඒක සතියක්. ඊළඟට සතියක් තියෙනවා මේ වේදනාව. මේ වේදනාව කියන එක මේ ආකාරයයි. වේදනාව කියන එක ඇති වෙන්නේ මේ ආකාරයයි. ඉතින් මෙතෙන්දී සමීකර අර සමාධි භාවනා සූත්‍රයේ තියෙන දේ තමයි මේ කතා කරන්නේ. මේක කොහොමද ඇති වෙන්නේ? අර රූපේ සතුට සොයලා ප්‍රකාශ කරන පිළි අරගෙන තබා ගැනීමෙන් මේ අපිට රූපේ සතුට ඇති වෙනවා. මේකෙන් උපාදාන වෙලා උපාදානෙ මේ භවය වෙලා මේ ජරා ගොඩ ඇති වෙනවා. ඒ වගේම තමයි වේදනාව. මේ වේදනාවෙත් අපි සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා ගැනීමෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒකෝර මේ විදිහට මේ දැනගන්නවා. රූපේ මේ ආකාරයයි, වේදනාව මේ ආකාරයයි, වේදනාවේ සමුදේ මේ ආකාරයයි, වේදනාවේ අස්තංගමේ නැතිවීම මේ ආකාරයයි. ඊළඟට චිත්තය ගැන. ඒ වගේම ධර්මය ගැන. මේ විදිහට මේ සතිය ඇති වෙනවා. මේ ආකාරය, මේ පංච නීවරණය මේ ආකාරයයි. ඊළඟට මේ උපංච උපාදානස්කන්ධය මේ ආකාරයයි, මේක සමුදේ මේ ආකාරයයි, අස්තංගමේ මේ ආකාරයයි. ඊළඟට දැනගන්නවා මේ ආයතන සම්බන්ධයෙන් මේ ආයතන හේතු කොටගෙන අපිට ඇති වෙනා උදේ අපි දැනගන්න මේ සංයෝජනයන් ඇති වෙනවා. මේ සංයෝජනයන්ගේ ප්‍රහාණය මේ ආකාරයෙන් සමුදය අස්තංගමේ සහිතව දැනගන්න. සප්තබොජ්ජංගේ ගැනත් දැනගන්න. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය ගැනත් දැනගන්න. එතකොට මේ විදිහට මේ සතියෙන් තමයි මේක පෙන්වන්නේ. හරියට මේ සතිය නිසා තමයි අපිට අර සමාධිය ඇති වෙන්නේ. එතකොට වීර්ය හේතු වුණා මේ සතිය ඇති වෙන්න. එතකොට සම්මා වායාමයෙන් සම්මා සතිය, සම්මා සතියෙන් සම්මා සමාධිය මේ විදිහටයි මේක ඇති වෙන්නේ. එතකොට අර මුලා නොවුනයි කියලා කියන්නේ අර සම්මා දිට්ඨියේ ඉඳන් පටන් ගත්ත දේ වෙන්නට ඕනි මේක. ඒ කියන්නේ මේ දුක්ඛයි කියන එක තේරුම් අරගෙන, දුක්ඛ සමුදය මේකයි කියලා තේරුම් අරගෙන, දුක්ඛ නිරෝධයයි කියලා තේරුම් අරගෙන ඒ වෙන සතිය තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මුලා නොවුනයි කියන එක හරි ඒ අමෝහයෙන් සහිතව තියෙන දේ තමයි අපි මෙතන වැදගත් වෙන්නේ. නැතුව නිකන් මේ මතක් වුණා කියන එක විතරක් නේ. තේරුම් සරණයි.
බොහොම පින් ડોක්ටර් අනිතුංග. එතකොට තමයි තේරෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාවේ තියෙන වැදගත්කම
සම්මාදිට්ඨිය. ඔව්. හොඳයි තව තාට හරි.
ડોක්ටර් මේ සල්ලය කියන එකේ තේරුම?
සල්ලය කියන එක හරි ගැපරුයි. ඉතින් මම ගොඩාක් පැහැදිලි කරලා තිනවා. සල්ල තියෙනවා හතක්. එකක් තමයි මේ රාග සල්ලය. ඊළඟට ද්වේෂ සල්ලය, දික්ටි සල්ලය, මාන සල්ලය. ඊළඟට මෝහ සල්ලේ, ඊළඟට කතංකත සල්ලේ, ඔය විදිහට සල්ල කියලා කියනවා. සල්ල කියලා කියන්නේ හරියට මේ උලක් කියන එක තමයි මේ අදහස් කරන්නේ. නීතලයක් වගේ යනුනයි කියන එක. දැන් බලන්න මේ කබලිකාර ආහාරය කියන එක ගත්තහම මේ කබලිකාර ආහාරය මහ ජරාවක් නේද? බලන්න ඔක දෙවිවරු නම් බලන්නවත් නැති විදිහේ දෙයක්. මේසයක් උඩ තියලා බලන්න දවස් හතක් ඔය කන කෑම පිළුණු වෙලා ගඳ ගහලා අර මේ කුණු බක්කියටම තමයි දාන්නේ අපි නේද? දොඩ ඒක කෑවට පස්සෙත් බලන්න අපේ ශරීරයට ගියාට පස්සේ අසුචි බවටපත් වෙලා යන්නේ මොනවද? ඒ ආහාරමයි වෙන දෙයක් නෙමෙයි. නමුත් මේ කබලිකාර ආහාරය නිසා අපිට මේ ඇති වෙන මේ අසුබ වෙච්ච දේවල් සුබයි කියලා අපිට විපල්ලාසයක් ඇති වෙනවා. වැරදි මතයක්. අපි අර ඉස්සෙල්ලා කතා කරේ මේ කෙස් ගැන එහෙම. කෙස් බොහොම සුබයි කියලා ගන්නවා කියලා. දැන් එළිය තිබුණාම චීයා කියලා කියනවා කියලා මේ අසුබ වෙච්ච දෙයක් අපිට සුබයි කියලා. එතකොට මේ සුබයි කියලා මේ විදිහට ගත්තහම මේක නිසා අපිට මේ අපි මේව කාමයන් දැඩිව ගන්නවා. මේක තමයි මේ කාම උපාදානිය කියලා කියන්නේ. මේ කාම උපාදානිය නිසා කාම යෝගිය වෙනවා. දැන් මට මේ ආහාර නම් බොහොම මං තදින් අල්ලගෙන ඉන්නේ. මේ ආහාරය මට ගන්න ඕනි, පවත්තන්න ඕනි, ආප කන්න ඕනි. මට ආප කන්න සල්ලි හොයන්න ඕනි. ආප කන්න සල්ලි හොයන්න මම රස්සාව කරන්න ඕනි. රස්සාව කරන්න නම් ඉතින් ඒ කියන්නේ මම රස්සාවක් ගන්න එපා. ඉතින් මම ඒක ඩිගෙනගෙන ඉතින් ඔෆිස් එකකට ගිහිල්ලා ඉතින් ඕක කරගන්න ඕනි. ඊළඟට මම මේ බඩුගේ ඉන්නවා. දැන් පේනවද? දැන් මේ විදිහට දිගින් දිගටම මේ අපි මේ සසරේ බැඳ තබනවා මේ ආහාර හේතු කරගෙන. මම මේක එක කොටසක් විතරයි මේ පැහැදිලි කරන්න යන්නේ මේ රාග සල්ලේ කියන එක. එතකොට දැන් මෙහිම වුණාම මේක අපි මේ බැඳිලා ගැට ගැහිලා ඉන්නවා. ඒක තමයි අභිජ්ජා කාය ග්‍රන්ථය කියලා කියන්නේ. මෙහිම ගැට ගැහිලා ඉන්නකොට දැන් මම මේක ලෙහන් නැති හින්දා මට කාම ආශ්‍රවයන් ඇති වෙනවා. කාම ආශ්‍රවය ඇති වුණාම මේ ආශ්‍රවයන්ගෙන් ඒක ඕගේ බවට පත් වෙනවා. ඒ කියන්නේ විපුල බවට පත් වෙලා එයා මේක නිකන් ගඟක් වගේ එන බවට පත් වෙනවා. මේක මට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි තත්ත්වයට වැඩි වුණායින් පස්සේ ඒක තමයි මට රාග සල්ලය කියලා කියන්නේ. මේ රාග සල්ලය ඇති වෙන මොහොතේදී අපේ මනස අල්ලගෙන ඉන්නවා. අර රාගසල්ලි ඇති වුණාම අපේ මනස අර රූපය අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ කබලිකාර ආහාරය කියලා කියන්නේ රූපය. මේ රූපය අල්ලගෙන අපේ විඥාණය පවතිනවා. මෙතින්දි වැදුනේ මොකද්ද? සල්ලය අර අසුභ වෙච්ච දේ සුභ වශයෙන් ඊතලයක්ව අපේ මනසට ඇතුල් වෙනවා. ඒක තමයි රාගසල්ලි කියලා කියන්නේ. මේ වගේම තමයි මේ ස්පර්ශ ආහාරය හේතු කොටගෙන අපිට දෝෂ සල්ලි කියන එක ඇති වෙනවා. ඒ ද්වේෂ සල්ලි ඇති වෙනකොට අර ස්පර්ශයෙන් ඇති වෙන්නේ අපිට මේ දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියලා වැරදි වැටහීම විපල්ලාසයක් ඇති වෙන්නේ. මේක ඇති වෙන වෙලාවේදී අර මේ දෝෂය ඇති වෙනකොට අර වේදනාව අල්ලගෙනයි අපේ විඥාණය පවතින්නේ. එතකොට මෙතෙන්දී ඊතලයේ වශයෙන් වදින්නේ මොකද්ද? අර දුක්ඛ වෙච්ච දෙයක් සුඛ වශයෙන් අපිට වීතලයක්ව අපේ මනසට ඇතුල් වෙනවා. බලන්න මේක වැදුනහම ඒකනේ අපි තරහ වෙලා ඉන්නේ. බොහෝම අපි මේ දුකෙන් ඉන්නේ. හුඟක් වෙලාවට අපි ද්වේෂ සහිතව ඉන්නේ. අපි ගත්තේ මොකද්ද? සුඛයි කියලා එකක් තමයි ගත්තේ. හැබැයි ඒ වැදිලා තියෙන්නේ විසපෝපු ඊතලයක්. දුක්ඛය කියන විසපෝපු ඊතලයේ තමයි වැදිලා තියෙන්නේ. මේක වැදුනහම මොකද වෙන්නේ? අපි සම්පූර්ණයෙන් අර ඒ විස මතු වෙනකොට මේ වෙනවා වගේ අන්න ද්වේෂයෙන් ඉන්නේ. මේ වගේම තමයි මේ මනෝ සංකේතන ආහාර හේතු කොටම අපිට මේ දික්ටි සල්ලයක් ඇති වෙනවා. මේ වෙලාවේදී අර සංඥාවල්ලගෙන ඉන්නවා මනස. මෙතෙන්දී නම් වැදුනේ මහා ධර්මෝ ඊතලය. අනත්ත වෙච්ච දේ අත්ත කියලා ඇති වුනේ. මෙහෙම වැදිච්ච ඊතලයේ තමයි මේ අපේ වැදිලා තින්නේ. දැන් අත්ත අත්ත කියලාගෙන අපි ඉන්නේ. ඒතර විඥාන ආහාර හේතු කොටගෙන අපිට අනිත්‍ය වෙච්ච දේවල් නිත්‍යයි කියලා නිත්‍ය වූ සහිත වූ මේ ඊතලයක් තමයි අපිට වැදුනේ. මේක සංස්කාරය අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට මේක තමයි මෝහ සල්ලේ කියන්නේ. මේ විදිහට ඉතින් මේ කතංකත් සල්ලේ කියලා කියන්නේ මේ සැකය තියෙනවා. ඉතින් ආදි වශයෙන් මේ සල්ලයන් තියෙනවා. මේ හත තමයි බොහෝම දරුණු දේ. මේක වැදුනට පස්සේ බොහෝම දරුණුවට අපි ඒ අගති ගමන් කරනවා. ඡන්දයෙන් මේ ගමන එනවා. මේ පුතුවේ ඇවිල්ලා ඉන්නේ. මේ ඡන්ද අගති ගමනින් ඇවිල්ලා ඉන්නේ. දෝසාගති ද්වේෂයෙන් අගතියට යනවා. බයෙන් අගතියට යනවා. මෝහෙන් අගතියට යනවා. මේ විදිහට තමයි මේ සතර අගතියින් දක්වා අපි මේ ගමන් කරන්නේ. මේ සල්ලේ හරි ධර්මයි. තථාගතයන් වහන්සේ මේ වේදනාව ගැන හිතනකොට හිතන්නේ කියලා කිව්වේ සුඛ වේදනාව දුකයි කියලා හිතන්නේ කිව්වා. දුක වේදනාව සල්ලේ කියලා හිතන්නේ කිව්වා. ඒ කියන්නේ බලන්න දුක වේදනාව තමයි මේ අපේ මේ ඊතල ටික තමයි අපිට මේ වැදිලා තියෙන්නේ. මේ සල්ල ටික තමයි වැදිලා තියෙන්නේ. ඒක විඳගෙන තමයි අපි මේ දුක්ඛ වේ ඉන්නේ. මහිතන්නේ එක පැහැදිලි කියලා. තෙරුවන් සරණයි
ડોක්ටර් අනතුල බොහොමකින්.
මම හිතන්නේ වෙන ප්‍රශ්න නැහැ කියලා. මම හිතන්නේ අපි ඊළඟ සුමානෙට මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය සාකච්ඡාවට ගමු කියලා. මේකත් තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මේක හුඟක් දිගයි. එතකොට සමහර විට අපිට සම්පූර්ණයෙන් බලන්න බැරි වෙයි. අපි සමහර විට දවස් දෙකකට පමණ බලන්න උත්සාහ කරමු. මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. හොඳයි, එහෙමනම් අපි අද සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.